හොඳයි සාදු. 2023 වසරේ 12 වෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. නිබ්බානම් පරමං සුඛං. ඒක අවබෝධ කරගත් අය තමයි එහෙම දේශනා කරලා තියෙන්නේ. ඒක අවබෝධ කරගත්තේ පොඩි පහේ අය නෙමෙයි. ලෝකයේ සිටපු ඉහළම තලයේ අය. රජවරු, මහා සිටුවරු, ධනවතුන්, ධන කුහේරයන් ආදී කියනවා බලවත් උදවිය. ඒගොල්ලෝ මේ ලෝකේ ලෞකික සැපයන් විඳලා තියෙනවා. ධනය, කාම සම්පatti, බොහෝ මිනිසුන් සමග යුද්ධ කරලා රටවල් අල්ලගෙන, මිනි මුතු මැණික් තමන්ගේ ගේ බිමට පවා අල්ලගෙන ජීවත් වෙච්ච මිනිස්සු. හේතු සීල දනාම කියනවා නිබ්බානම් පරමං සුඛං කියලා. එහෙමනම් පින්නතුනේ අපි මේ අවබෝධ කරගන්න යන්නේ සැපයක්. පින්නතුන් ඇත්තටම ගවේෂණය කරන්නේ දුක කොහේ තියෙනවද කියලාද, සැප කොහේ තියෙනවා කියලාද. ඔබ හොයන්න ඕන නෙවැරදිම සැප කොහෙද තියෙන්නේ කියලා. පුංචිම කාලේ ඉතින් එක එක පුංචි පුංචි දේවල් වල සැප තියෙනවා කියලා හිතලා අපි පොඩි කාලේ ඒවා සැපයි කියලා හිතුවා තමයිනේ. පොඩි කාලේ හිතන්නේ එහෙමනේ. සපත්තු දෙකක් තිබුණොත් සැපයි, බයිසිකලයක් තිබුණොත් සැපයි, වාහනයක් තිබුණොත් සැපයිනේ. පොඩි කාලේ හිතන්නේ එහෙමයිනේ. රස්සාවක් තිබුණොත් සැපයි, සල්ලි තිබුණොත් සැපයි. තවසේ තමන් ආදරය කරන බිරිඳක් හරි නේද, මහත්මයෙක් හරි හිටියොත් එයා මට ලැබුණොත් සැපයි කියලා තමයි හිතන්නේ. ඉතින් ඔහොම සැප විඳගෙන විඳගෙන ගිහිල්ලා අවබෝධ වෙනවා නම් දුක්ඛ සත්‍ය ආන්න යට තේරෙනවා. ඒක එක තැනකවත් ඒ හිතපු එක තැනකවත් එහෙම සැපක් නැහැ. සැපක් නැහැ. සැප අල්පයි දුක බහුලයි කියලා තමයි දේශනා කරන්නේ. දැන් පිරිමේකට වුණා බිරිඳක් නිසා ලැබෙන දුකද වැඩි සැපද වැඩි? ඇත්ත කතාව දුක. මහත්තේක් නිසා නෝන කෙනෙක්ගේ ගෙනුත් අහලා බලන්න ඕන සැපද වැඩි දුකද වැඩි කියලා. එයත් කියයි දුක වැඩි කියලා. සැපක් කම්ුණත් ඒකේ දුක වැඩි. ධනය නිසා Tamanට ලැබෙන්නේ සැපද දුකද වැඩි? දුක. ධනය පොඩ්ඩක් මාසික වැටුපක් ගන්න Taman කොච්චර දුක් විඳිනවදනේ? ඇඳුම් මැදගෙන වාහනවල ට්‍රැෆික් වල දුම කාගෙන බස් වල එලිලා ගිහිල්ලා ඔය ඔක්කොම දේවල් කරන්න වෙන්නේ ඒ වෙනුවෙන්. ඉතින් ඒ නිසා දුක් බහුලයි සපල්පයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ උපමා කරේ මස් නැති ඇට බලු ලෙව කන්නේ. කාව්‍ය සංග්‍රහයන් වලත් තියෙන ලස්සන්ට ඔය පදේ දාලා. ඒ කියන්නේ මස් නැති ඇට බල්ලෙක් ලෙව කනවා වගේ වැඩක් කියලා මේ පුතංජන ජීවිතේ. ඒක ඇත්තද නැත්තද? ඒක ඇත්තද නැත්තද? මස් නැති ඇට කට්ටක් බල්ලෙක් ලෙව කනවා. ඔය අත්දැකීම ලබන්න පුළුවන් ඉස්සරහා බල්ලෝ රංචුවක් ඉන්නෝ. උන් ගේනෝ වටේ තියෙන හතර වටේ තියෙන ඇට කටු ගේනෝ. ගෙනල්ල කනවා. ඒ ගොල්ලන්ගෙම විදුලු මහ කට තුවාල වෙනවා ඒ ඇටවලින්. තුවාල වෙලා හැමතැනම ඒ ගොල්ලන්ගෙම කටේ ලේ. එයා හිතන්නේ ඇට කට්ටේ ලේ එනවා කියලා. එයාගෙම ලේ යාම රස විඳලා ඒක භුක්ති විඳිනවා. ධ්‍යාන ඒ වගේ දෙයක් පින්නතුනේ අමිහිරි දෙයක් පුහුදුන් ජීවිතේ මේ බලාපොරොත්තු. එතකොට සායනාස අපි ගිහියෝ අපි ජීවත් වෙන්න ඕන නේද? ඔව්. ඒ එකක්වත් ඔබ වෙනස් කරන්න එපා. රස්සා වෙනස් කරන්නත් එපා. කිසි දෙයක් වෙනස් කරන්න එපා. මොකද්ද අපි කරගන්න ඕන? අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. රත්තුච්ච කේතලේ රත්තුනා කියලා අවබෝධ කරගන්න ඕන. රත් වෙච්ච තේක රත් වෙලා කියලා තේරුම් ගන්න ඕන. එතකොට මොකද්ද වෙන්නේ? පිච්චෙන්නේ. රත් වෙච්ච තේක රත් වෙලා කියලා දැනගෙන බිව්වොත් පිච්චෙන්නේ නෑ කට. රත් වෙලා තියෙන තේක නිවිල කියලා හිතුවොත් අන්න කට පුච්ච ගන්නවා. රත් වෙච්ච කේතලේ රත් වෙලා කියලා දැනගත්තොත් අත පුච්ච ගන්නෑ. දැක්කනේ දැන ගැනීමේ හා නොදැන ගැනීමේ තියෙන වෙනස. රත් වෙච්ච වතුර එක රත් වෙලාම කියලා තේරුම් ගන්න. ආන්නේ නිසා තමයි ඔබ අපි උපන්න නිසා රස්සාවක් කරන්න වෙනවා. නේද? ගිහි ජීවිතේ ඉන්න අය ආවාහ විවාහ වෙන්න වෙනවා. යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. හැබැයි අවදියෙන් දකින්න ඕන මේකේ ස්වභාවය මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුව මට දේශනා කරලා තියෙනවා. මේකේ ස්වභාවය මේක තමයි. මේකේ ස්වභාවය මේක තමයි. ඊළඟට ජීවිතය ගැන එයා තේරුම් ගන්නවා. මේ ජීවිතේ තියෙන ස්වභාවය. තරුණ විය කුඩා වියක් තිබ්බා, ළමා වියක් තිබ්බා, තරුණ වියක් තිබ්බා. ඊට පස්සේ දැන් මැදි වියක් තියෙනවා. දැන් ඊළඟට මහලු වියකට පාත්‍ර වෙනවා. ඊළඟට මහලු වියක් තියෙනවා. ඊට පස්සේ ජරා ජීර්ණ බවට පත් වෙන කාලයක් හැම ජීවිතේකම අපට තියෙනවා. වය ධම්මා සංඛාරා සියලු සංස්කාරක ධර්මයෝ ෂය වෙවි, නැති වෙවි, විනාශ වෙවි යනවා. වය ධම්මා සංඛාරා. එවනම් දැන් මේක අවබෝධ කරගත්ත කෙනෙකුට එයා වයසට යනකොට හිතන්නේ නැහැ අහඹුවක් කියලා. මම බලාපොරොත්තු වුණා මේක. එයාට මරණය මුණ ගැහෙනකොට එයා හිතන්නේ අහඹුවක් කියලා. මම මේක දැනගෙන හිටියා, බලාපොරොත්තු වුණා. හැටියට ආධ්‍යාත්මික වශයෙන්ම එයා මේ දේවල් පිළිබඳව දැන පරිහරණය කරනවා ජීවිතේ. දැන පරිහරණය කරනවා ජීවිතේ. නිර්වාණය කියලා කියන්නේ පින්නතුණි ඥානයක් අවදිවීමක්. නිර්වාණ අවබෝධය කියලා කියන්නේ ඥානයක් අවදිවීමක්. තමා තුළ පැහැදිලි වීමක් ඇතිවීමක්, ආලෝකයක් උදාවීමක්, තමා තුළ දැක්මක් හට ගැනීමක්, පිරිසිදුව පැහැදිලිව සියලු කරුණවල ස්වභාවයේ පවතින ස්වභාවයේ තේරුම් ගැනීමක්. බුදුහාමුදුරු අලුතෙන් නිර්මාණය කරපු දෙයක් නොවේ නිර්වාණය කියන්නේ. බුදුහාමුදුරු ක්‍රියේට් කරපු ආගමකට අදාළ වෙන ක්‍රියේට් එකක් නෙමෙයි මේක. දන්නවද ඒක? දන්නවනේ. හොඳටම දන්නවනේ. වෙන වෙන ආගම්වල තියෙනවා, ස්වර්ග තියෙනවා, දෙවියන් අතරට යන ඒවා තියෙනවා. ඒගොල්ලන්ගේ අය වෙන වෙනම ඉන්නවා. මේ නිර්වාණය කියන එක හිම එකක් නෙමෙයි. මේ ආගමකට අවශ්‍ය නිසා, බුදුහාමුදුරුව අවශ්‍ය නිසා බුදුහාමුදුරුව ආලුතුම භාණ්ඩයක් නිෂ්පාදනය කළා. ඒකට නමක් දැම්ම නෙමෙයි. බුදුහාමුදුරුව සොයාගත්තේ මේ ලෝකෙ පවතින සැබෑ පවතින ස්වභාවය. සැබෑ තත්වය, මනසේ සැබෑ තත්වය සොයාගත්තා. මේ ලෝකයේ පවතින සැබෑ තත්වය සොයාගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ මේ අංශු මාත්‍රයක ඉඳලා, පරමාණුක ඉඳලා මේ මහා පෘථුවියක් නිර්මාණය වෙන තැනට පවා, විශ්වයක් නිර්මාණය වෙන තැනට පවා දකිමින් මේ ලෝකයේ සැබෑ තත්වය ඥාණයෙන් දැන ගත්තා, අවබෝධ කරගත්තා. ඒ නිසා වෙන උන්වහන්සේට මේ සියලු දේ පිළිබඳව හැලීමක් ගැටීමක් නැතුව ගියා. මොකද හේතුව? නොවෙනස් කළ හැකි ලොවක් පවතින්නේ. වෙනස් කර හැකි ලොවක් නෙමෙයි පවතින්නේ, නොවෙනස් කළ හැකි ලොවක් පවතින්නේ කියලා. ඒ වෙනස් වීමේ රටාවට තමන් ගැළපුණා. ඒ වෙනස් වීමේ රටාව වෙනස් කරන්න කියන්නේ නැහැ. දැන් ඔය ජීවිතේ වෙලා තියෙන්නේ ලැබිච්ච දේ පිළිගන්නේ නැතුව නොලැබිච්ච දේවල් ජීවිතේට ඇක්ටිව් කරන්න හදනවනේ, එකතු කරන්න හදනවා. තේරුණා නේද? එකතු කරන්න හදනවා. එහෙම එකතු කරන්න හැදුවාම වෙන්නේ දෙය තමයි අර පවතින ස්වභාවයට විරුද්ධව එයාගේ පැවැත්මක් එයා සකස ගන්නවා. තේරුණානේ? එයා පැවැත්මක් සකස ගන්නවා මේ පවතින ස්වභාවයට විරුද්ධව. ඒ නිසා ගලා යෑමට ඉඩ දුන්න නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ. ඒක හරි පුදුමයි පින්නතුනේ. ඒක ගැන ගොඩාක් ගැඹුරින් හිතන්න. බුදුරජාණන් වහන්සේට නින්දාවක් කරද්දිත් ඒ ගලාගෙන යෑමක්ම හැටියට ඒක දකිනවා. අපහාසයක් කරද්දිත් බුදුරජාණන් වහන්සේට ඒ ගලාගෙන යන ස්වභාවයක්මයි කියලා ඒක තේරුම් කරගන්නවා. ඒක හරියට පින්නතුනේ අපිත් ඒ වගේ දෙයක් කරනවා. ඒක මං ගෙනහැර දක්වන්න. දැන් රාත්‍රිය අපිට උදා වෙනවා. හැමදාම රාත්‍රියක් උදා වෙනවා. අපි රාත්‍රියත් එක්ක ගැටෙනවද? නෑ. ඇයි? අපේ ජීවිතේටම ඒක උරාගෙන තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා, නොවෙනස් කළ හැකි ධර්මතාවයක් අපිට එන්නේ කියලා. ඒකත් එක්ක ගැටිලා, ඒකට සාප කරලා, ඒකට ප්‍රතිවිරෝධයක් දක්වලා මුකුත් බෑ. අපි ලාම්පුවක් පත්තු කරගෙන ලයිට් එකක් දාගෙන ඉන්ටෝ නෑ කියලා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපිට රාත්‍රී කියන එක මනසට මේ අමුතු දෙයක් හැටියට දැනෙන්නේ නෑ. ඇයි? තේරුම් ගත්ත නිසා. එහෙමනම් ජීවිතේ නින්දාව, අපහාසය, ගැරහීම වගේ දේවල් පවා අපි ඔය මොඩල් එකින්ම තේරුම් ගත්තොත්, ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා ආදී රාත්‍රී උදාවීම වගේම ඒ මොඩල් එක හරියටම තේරුම් ගත්තොත් ඒ විදිහටම, මේක තමයි ජීවිතය. මේක නොනස් කළ හැකි ධර්මතාවයක්. රාත්‍රිය මෙන්මයි මේ සියල්ලම. රාත්‍රිය සමගමා නොගැටුණාසේම මේ පිළිගත යුතුයි. මේ තේරුම් ගත යුතුයි. අපි වැස්සත් එක්කත් එච්චර ගැටෙන්නේ නැහැ. වැස්සත් එක්කත් ගැටෙන්නේ නැහැ. ඒකට හේතුව ගැටෙන්නේ නැත්තේ අපි දන්නවා වැස්සත් එක්ක වැඩ නැහැ ගැටලා. ඒක ස්වභාව ධර්මයක්. ඒක වෙනස් කරන්න බෑ. ඒකට අපි කුඩයක් කියලාගෙන එහෙම නැත්තම් වැස්ස නතර වෙනකන් කොයි භාරතැනක රැඳිලා ඒ වැස්සෙන් පරිස්සම් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙමනම් මෙන්න මේ தත්ත්වය දකින්න අපිට නුවණක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන. මේ தත්ත්වය දකින්න අපිට අවබෝධයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන. මේ தත්ත්වය දකින්න බැරි නම් එයා ඒ දෙයත් එක්ක කම්පණය වෙනවා. එතකොට අපි නිර්වාණය කියලා අමුතු මොඩල් එකක් වාගෙන යනවද? එහෙම නැත්නම් මෙන්න මේ පවතින தত্ত্বවල ඒ විදියට ඒ ආකාරයටම තේරුම් ගන්න, වටහා ගන්න කාරුණික වෙනවද? තේරුණා නේද? ඒ දකින ස්වභාවයන් ඒ විදියටම වටහා ගන්න කාරුණික වෙනවද? ඒ විදිහටම වටහා ගන්න කාරණයක් වෙන්න ඕන. දැන් ඔබේ ජීවිතේ පවතිනා වූ සියලුම දේවල් පිළිබඳව ඔබට කනස්සල්ලක් ඇති වෙන්න බෑ. ඇති වෙච්ච දේවල් ඇති, නැති වෙච්ච දේවල් ඇති, වැඩි වෙන දේවල් ඇති, අඩු වෙන දේවල් ඇති, නැති වෙන දේවල් ඇති, අඩුපාඩුකම් ඇති, වැඩිපාඩුකම් ඇති, මේ සියල්ලම මොකද්ද? ස්වභාවයක්. ස්වභාවයක් ගලාගෙන යන ස්වභාවයක්. ගලාගෙන යන ස්වභාවයක්. එහෙම දෙයක් අපේ ජීවිතවල තියෙනවා. මෙන්න මෙය තේරුම් කර ගැනීමමයි නිර්වාණය කියන්නේ. වසා තිබුණු දෙයක් නිරාවරණය කරලා පෙන්නවා වාගේ. වසා තියෙන දෙයක් නිරාවරණය කරලා පෙන්නවා වාගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නකොට ඒ සියලු දෙනාම වටහාගත් දෙයක් තමයි වසා තිබුණු දෙයක් නිරාවරණය කළා වගේ කියලා. ඒක තමයි නිර්වාණ. මගේ ජීවිතේ දකින්න බැරි පැත්තක් තිබ්බ, දැන් මම දකිනවා ඒ දේ. එතකොට පෙන්වන්නේ මේ නිර්වාණය කියන එක පෙන්වන්නේ මිනිස් බුද්ධිය වැසී පවතින්නේ, ආවරණය වෙලා පවතින්නේ. එතකොට මේක නිරාවරණය කරනවා, නිර්වාණ වෙනවා. ඉතින් ඔක අමුතු වචනයක්ද? ජීවිතේට අමුතු දෙයක්ද? ජීවිතේට බද්ධ වෙච්ච දෙයක්. මිනිස්යාගේ බුද්ධිය වැහිලා තියෙනවා, බුද්ධිය ආවරණ ඉවත් කරනවා, ආවරණ ඉවත් කළා නිරාවරණය කරනවා, ඊට පස්සේ නිර්වාණ. ඊළඟට පින්නතුනේ අපි දෘෂ්ටි පස්සේ දුවන්නේ නැහැ, සංකල්ප පස්සේ දුවන්නේ නැහැ. ඇයි දුවන්නේ නැත්තේ? අර ආවරණය ඇතුලේ තමයි දෘෂ්ටි තියෙන්නේ. තේරුණා නේද? ආවරණය ඇතුලේ තමයි දෘෂ්ටි තියෙන්නේ, ආවරණය ඇතුලේ තමයි සංකල්ප තියෙන්නේ. මේ ලෝකේ දුවගෙන යන්නේ ඒ සංකල්ප පස්සේ දෘෂ්ටි පස්සේ. ඒවා ඇත්තෙන්ම සලකුවොත් අපි අර වෙච්ච නැති දේවල් වලට පාවිච්චි කරන දෙයක් තියෙනවා හීන කියලා. අපි හීන දකින්නේ, ඒවා අපි සිහින සිහින. එහෙමනම් මේ දෘෂ්ටි කියලා කියන්නේ, සංකල්ප කියන්නේ සිහින. ආගමික සිහින, ජාතික සිහින, වාර්ගික සිහින, ඊළඟට පුජ්‍යල සිහින. මේ සිහින පස්සේ තමයි දුවන්නේ, සිහින පස්සේ තමයි ජීවත් වෙන්නේ. ඔබට හීනයක් තියනවාද? හීනයක් නැති වෙන්න ඕන. සැබෑව දකින්න කෙනාට හීනයක් නෑ කිසි දෙයක්. සිහිනයක් නෙමෙයි. එයා දකිනෝ සජීවී ධම. එයාට හීනයක් නෑ. දැන් ඔයත් සමහරලාට නිර්වාණ අවබෝධයේ පවා හීනයක් කරගෙන ඒ හීනේ සැබෑ කරගන්න දුවන්න යනවා. ඒ වුණාට උගන්වන්නේ පින්නතුනේ අපි සිහිනෙන් අවදි වෙන්න. එන නිර්වාණ ධර්මයක් සිහිනයක් කරගන්න එපා. නිර්වාණ ධර්මයේ තුලම කියලා දෙන්නේ සිහිනෙන් අවදි වෙන්න. සිහිනෙන් අවදි වෙන්න. සංකල්ප දුරු කරගන්න සම්මා සංකප්ප වෙනවා. දෘෂ්ටි නැති කරගන්න සම්මා දිට්ඨික වෙනවා. අපිට මේ ලෝකේ දකින්න දෘෂ්ටියක් අවශ්‍යමද? දැන් මා දෙස බලන්න ඔබට දෘෂ්ටියක් අවශ්‍යමද? නෑ. අද මේ ආයතනයට එන අපි හිතමුකෝ මාස 3-4ක පුංචි ළමෙක්. එයා දෘෂ්ටියකින්ද බලන්නේ මන් දිහා? නෑ. ඒ ළමයා හාමුදුරු කෙනෙක් කියලා දන්නෙත් නෑ. කවුද කියලා දන්නෙත් නෑ. ස්වරූපය අනුව සමහර වෙලාවට සතුටු වෙයි, සමහරලාට බයත් වෙයි. කළු පාට සිවුරක් ඇඳලා ඉන්නවා කියලා බය වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙච්ච සතුට ඇයි? එයාට කිසිදු ඒ පිළිබඳව සංකල්ප ස්වරූපයක් නැහැ. ඒත් බලන්න ඔබ, ඔබ බලන්නේ දෘෂ්ටි ඇතුවද නැතුවද? ඒකට ඔබ පුරුදු වෙන්න ඕන. අර පොඩි ළමයා වගේ දෘෂ්ටියක් සංකල්පයක් නැතුව මා දෙස බලන්න. බුදුහාමුදුරුවෝ දෙස බලන්නේ දෘෂ්ටියකින්ද සංකල්පයකින්ද? ඔව්, දෘෂ්ටියකින් සංකල්පයකින් බලන්නේ. ඈ මේ සත්‍ය අවබෝධ කරගත්තේ නැති අය වඳින්නේ පිළිමිට. සත්‍ය අවබෝධ කරගත්තාම වඳින්නේ පිළිමිට නෙමෙයි, බුදුරජාණන් වහන්සේට. සත්‍ය අවබෝධ නොකර කරගත් අය දැක්කේ බුදුරජාණන් වහන්සේගේ පංචස්කන්ධය. සත්‍ය අවබෝධ කරගත් අය දැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය. පැහැදිලිද? ඇයි? දෘෂ්ටියකින් බලනවා. අපි කොසල් රජතුමා වගේ කට්ටිය දෘෂ්ටියෙන් බැලුවේ මේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයා. ඒ නිසා අපි මෙයාව ආරක්ෂා කරන්න ඕන, රැක ගන්න ඕන. සත්කාර කරන්න ඕන කියලා හිතෙනවා. ඈ නමුත් ධර්මයේ තේරුම් ගත්ත උත්තමය දැක්කේ එහෙම රජ කෙනෙක්ගේ පුතෙක් නෙමෙයි. දර්ශනයක් තුලින් දැක්කේ. දර්ශනයක් තුලින් දැක්කහම කවුද මෙතන ඉන්නේ? රාතුන් ප්‍රකාශ කරේ මට කිසිවෙක් පෙනෙන්නේ නැත. දානේ වළඳනවා පේනවද? නැත. සක්මන් කරනවා පේනවද? නැත. ඒ බන්දෙක් මට පෙනෙන්නේ නැත. සතපෙනවා ධර්ම දේශනා කරනවා කෙනෙක් පේනවද? ඒ බන්දෙක් මට පෙනෙන්නේ නැත. කවුද මෙහෙම දේශනා කරන්නේ? රහතුන්ට පෙනෙන විදිය. පුතජනයාට දානි වළඳනවා පේනවා, ඇවිදිනවා පේනවා, සෑහෙන්න කීර්ති ප්‍රශංසා ලැබනවා පේනවා, ලාභ සත්කාර ලැබෙනවා පේනවා. අර දේවදත්තට පෙනුනේ එහිමයි. ඈ සමාජේ සෑහෙන්න තැනක් අරගෙන ඉන්නවා. ඒ තැන බුදුන් නැති කරලා මං ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ වගේ තමයි පෙනුතුනේ. අර පුජ්‍යල ස්වරූපයෙන් බලන කෙනාට අර දේවල් භෞතික දේවල් තමයි පේන්නේ. ධර්මානුකූලව බලන කෙනාට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ස්වභාවය පමණයි. පංචස්කන්ධය නෙමෙයි ගන්නෙ ධර්මස්කන්ධය. ඉතින් මා දේශ බලලත් සමහර උදවිය ගන්නෙ ආනන්ද හාමුදුරුව කියන පංචස්කන්ධය. සමහර උදවිය ගන්නෙ ඒ ධර්මයේ තියෙන නිරෝධත්වය ධර්මස්කන්ධය. ඉතින් ඔබට මම කියන්නේ පංචස්කන්ධය ගන්න එපා. ධර්මස්කන්ධය ගන්න. ධර්මස්කන්ධයෙන් බලන්න. තමා දෙස බලලත් තමන්ගේ පංචස්කන්ධයයි තමන් දැන් උපාදාන කරලා අරගෙන තියෙන්නේ. නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියලා කිව්වහම මුළු පංචස්කන්ධයේ ඇතුළත තියෙන මුළු බබයක් පමණ ශරීරයේ ඇතුළේ තියෙන පංචස්කන්ධය අරගෙන තියෙන්නේ. කවුරු හැටියටද? මම වෙමි, මේ මම ජීවත් වෙමි, මේ මම චරිතයක්, මේ මම එක්තරා ගතියක්, ගති ලක්ෂණයක් ප්‍රගුණ කරනවා, නඩත්තු කරනවා. පොඩි කම්පැනි එකක් තමා කියලා කියන්නේ යම් ව්‍යාපාරික මධ්‍යස්ථානයක්. ඇයි ව්‍යාපාරික මධ්‍යස්ථානයක් කියලා කියන්නේ? එය ව්‍යාපාරික ආයතන කියලා නේද කියන්නේ අපි පාවිච්චි කරන්නේ නේ. ව්‍යාපාරික තැන් වලට කියන්නේ ආයතන. එහෙමනම් චක්කායතන, සෝතායතන, ආයතන, මේවත් ආයතන. ව්‍යාපාරික මධ්‍යස්ථාන. ව්‍යාපාරිකයකින් ආයතනයකින් වෙන සිද්ධිය මොකද්ද? නිෂ්පාදනය. අලවිය, හාලාභය. ඔබේ ආයතනවලත් සිද්ධ වෙන්නේ මොකද්ද? නිෂ්පාදනය. අලවිය, ලාභය, බලාපොරොත්තු වෙන. එහෙමනම් සමස්ත ආයතන කියලා පාවිච්චි කරන්නේ ඒකයි. අසකනනාසී දිය ශරීරය ආදියට මේ මන කියන ආයතන හැම තිස්සෙම නිෂ්පාදනය කරන මොනවද? දෘෂ්ටි නිෂ්පාදනය කරනවා, ලෝකෙට ඒව බෙදා හරිනවා. සංකල්ප නිෂ්පාදනය කරනවා, ලෝකෙට බැරි නම් gedara wate hari eka beda harinawa. ewa naththam tama thula hari eka kriyaathmika karanawa. eisa aayatana hemathissima nishpadana. enisa karmakarayo hemathissima vesa vela weda karana aya. karmakaraya karma karanna. den eda e kale bohu wedi hitiyo ප්‍රයෝජනයක් නැති මිනිස්සුන්ට භාවිතා කරපු වචනයක් තමයි කර්මකාරය. ඒකින් ඔබට තව වචනයක් සැඟවිලා තියෙනවා පේනින්ට ඕන. ඔබට නොපෙනෙන වචනේ මොකද්ද ඒකේ? අරතනත්තාට කර්මකාරය කියලා නිගා කරනවා නම්, නිග්‍රහ වෙනවා නම් මේ ලෝකයේ කර්ම නොකරන අය ඉන්නවා. තේරුණා නේද? කර්ම නොකරන අය ඉන්නවා. කර්ම නොකරන අය කියන්නේ දෘෂ්ටි හදන්නේ නැති අය. කර්ම නොකරන අය කියන්නේ සංකල්ප හදන්නේ නැති අය. එතකොට ඒගොල්ලෝ ඔහේ නිද්‍රාවටපත් වෙලාද නැහැ? එහෙම නිද්‍රාවටපත් වෙලා මුකුද්දියා බලන්නේ නැතු ඉන්නවද නැහැ? මේ ලෝකයේ පවතින ස්වභාවයක් තියෙනවා, සජීවී ස්වභාවයක් තියෙනවා. ඒ සජීවී ස්වභාවය දකිනවා. හිතන්න එපා මේ ආර්ය භූමියටපත් වෙනාම රහතන් වහන්සේලා හරි බුදුරජාණන් වහන්සේලා හරි මුකුත්ම හිතන්නේ බලන්නේ මොකක්වත්ම නැතුව එහෙම ඉන්නවයි කියලා හිතන්න එපා. උන්වහන්සේලා මේ ලෝකේ දකින්නවා, ඒ දකින්නේ සජීවී ස්වභාවය. තේරුණානේ? දැන් අම්මපාලිය පිළිකුලක් බවට පත් වෙන්නේ බුදුහාමුදුරන්ට. හැබැයි සමාජයේදම ටිකක් පිළිකුලක් වගේ දක්වන චරිතයක්. තේරුණානේ? ඇයි බුදුරජාණන් වහන්සේ ඇයගේ මුළු ජීවිත කතාවම බුදුනුවණින් දකිනවා? ඇයි ඉපදුණු ගමන් ගහක් යට දාලා ගියපෝ අසරණ දරුවෙක් අඹ ගහකින් වැටෙන ගෙඩි ටිකක් කාලා අඹම කාලා ජීවත් වුණා, පළතුරුම කාලා ජීවත් වුණා, අඹ උද්‍යානයේම බලා ගන්න රැකියාවකුත් හම්බ වුණා. පස්සේ ඇය අඹවත්තක් බලාගෙන ඉන්න නිසා, අඹවත්ත පාලනය කරන නිසා ඇයට හැමෝම කිව්වා අඹවත්ත පාලනය කරන හේයින් අඹපාලිය. ඇය ගොඩාක් ලස්සනයි. ඇයව ගොඩාක් රජවරු පැතුවා. රජවතුන්ට ඒව මේව මොකවත් ඕනේ නැහැ, රස විඳින්නයි ඕන. අඹ ගෙඩියක් වගේම රස විඳින්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඇය බොහෝ දෙනාගේ අතින් අතට යනවා. ඇය අසරණ කෙනෙක්, ඇය රකින්න කෙනෙක් නැහැ, අම්ම කෙනෙක් නැහැ, තාත්ත කෙනෙක් නැහැ, කවුරුත් නැහැ. ඇය අතින් අතට යනවා. ඇය ලස්සනයි, ඒ ලස්සන විකිනෙනවා. ඉතින් ඇය මේ දේවල් කළාට ඇයට මේ දේවල් පිළිකුල් සහගතව ජීවිතේ දකිමින් වාසය කරපු කෙනෙක්. බුදුහාමුදුරු මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ දකින්නේ ඇගේ අසරණ බව සහ ඇගේ පාරිශුද්ධ සිත දකින්නේ, සත්‍ය හොයන හිත දකින්නේ. බුදුහාමුදුරන්ට වැදගත් නෑ ඇගේ චරිතයද, ඇයට පිටතින් පේන දේවල් එකක්වත්. ඇය සොයමින් හිටිය ජීවිතේ පිළිකුල් සහගත මේ ලෝකේ සත්‍ය. මේ ලෝකේ ඉන්නවනේ පින්නතුනේ රස්සාවල් වල යදෙනවා සතුටින් නෙමෙයි. කියල අන්න ඒ වගේ තමයි. එයාගේ ජීවිතය තුළ එයා ජීවත් වුණාට එයා සතුටින් නෙමෙයි ජීවත් වුනේ. එහෙනම් මනස ක්‍රියා කරන විදියයි වැදගත්. එහෙනම් මනස ක්‍රියා කළා මුනිවරයෙක්ගේ වගේ, සත්‍ය සෙව්වා, සැනසීම හෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්නේ ඇගේ සත්‍ය සොයන ඒ සිත. අන්න සත්‍ය සියන හොයන සිතට ධර්මයේ දේශනා කළා. ඒ නිසා ඔබත් සොයන්න ඕන මේ ලෝකේ සැබෑ සැනසෙල්ල නිවීම මොකද්ද කියලා. ඔබ දුක් විඳිනවනේ, පීඩා විඳිනවනේ. කොහෙද තියෙන්නේ සැනසෙල්ල? සැනසෙල්ල කොහෙද තියෙන්නේ? මේ මනසෙම තියෙන පටලැවීම ලියාගත් දවසර තමයි ඔබට සැනසෙල්ල දකින්න පුළුවන්. අපි ගොඩාක් දලාවට හිතන්නේ මේ සමාජය නිසා, වටපිටාව නිසා තමයි මේ සැනසෙල්ල නැත්තේ කියලා. නෑ, අපේ මනසේම තියෙන පටලැවීම නිසා. ගොඩාක් දෙනෙක් හිතනවා අපිට සැනසීම ලැබෙයි අවාහ විවාහයෙන් ඈත් වුණොත්, නගරයෙන් ඈත් වුණොත්, කැලේකට ගියොත්, ආරණ්‍යයකට ගියොත් සැනසීම ලැබෙයි කියලා හිතනවා. කවදාවත් නැහැ. මතකයන් තමයි වද දෙන්නේ. ඇත්තද නැත්තද? ඔබට මේ අත්දැකීම ලබන්න ඕන නම් මාසෙකට යන්න ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා මනුස්සයෙක් දකින්න ඇති වෙන විදියට ගල් කුටියකට වෙලා වාසය කරලා අත්දැකීමක් ලබන්න. ඒ වුණාට ඔබට මතකයන් වද දෙන එකෙන් බේරෙන්න බෑ. දැන් එහෙමනම් දකින විදිය, හිතන විදිය වෙනස් කරගන්න හැරෙන්න වෙන ක්‍රමයක් නෑ. කොහොමද මේ වෙනස ඇති කරගන්න තියෙන්නේ? අපි හැම මොහොතකම ස්වභාවිකත්වයට පත් වෙන්න ඕන. මුලින්ම පින්නතුනේ අපි අල්ලගත්ත දේවල් බුරුල් කරන්න පුරුදු වෙන්න ඕන. මොනවද අල්ලගත්තේ? දෘෂ්ටි. මුදලක අගයක් නැහැ, මුදලට අගයක් අපි දෙනවා. නිවසක අගයක් නැහැ, නිවසට අගයක් දෙනවා. අපිටත් අගයක් නැහැ, අපිටත් අගයක් අපි දෙනවා. කෙනෙකුටත් අගයක් නැහැ, කෙනෙකුට අගයක් දෙනවා. ඒ අගය හීන කරනවා, උසස් කරනවා, පහත් කරනවා, නොයෙකුත් විදිහට අගයන් ලබා දෙනවා. තිලෝතර බුදුවරු මේ කිසිම දෙයක අගයක් නැති බව දකිනවා. අන්න ඒකට කියනවා අනිත්‍යතාවය. බුදුරජාණන් වහන්සේට දායකුලයක් පෙන්න ලැහුවොත් එහෙම, ස්වාමීනි මේක අගය කීයද කියලා. බින්දුවයි, ඕකෙ මොකවත් අගයක් නැහැ කියයි. තේරුණාද? ඒකෙ කිසිම අගයක් නැහැ. ජීවිතයේ අගය කීයද? බින්දුවක්වත් නැහැ. කිසිම අගයක් නැහැ. ධර්මයේ අගය කීයද? බින්දුවක්වත් නැහැ. අමිලයි, ඒකේ අගයක් නැහැ. අමිලයි කියලා කිව්වහම ගොඩාක් දෙනෙක් හිතන්නේ මේක ගොඩාක් මිල වැඩි ඇති කියලා. එහෙම නේද? අපි කියනවා ධර්මයේ අමිලයි කියලා. එතකොට හිතන්නේ මේ ගණන් කරන්න බැරි ඩොලර් වලින් හැදුවත්, මේක බිලියන ට්‍රිලියන වලින් හැදුවත් මේක නිකන් හදලා බලා ගන්න බැරි ලොකු අගයක් තියෙනවා කියලා. නෑ, ඇත්ත කතාව. ඩොලර් එකක්වත් නෑ. ඒක කිසිම අගයක් දක්වන්න බෑ. ඒකයි කියන්නේ අමිලයි කියලා කියන්නේ ඒකයි. එතකොට මිල කරන්න පුළුවන් දේවල් තමයි භෞතික භාණ්ඩ තියෙනවා. ඒව ඇති වෙන ඒවා නැති වෙන ඒවා. මේ අමිල වූ දෙය ඇති වෙන එකක් නෙමෙයි, පවතින දෙයක් නෙමෙයි, නැති වෙන දෙයක් නෙමෙයි. ස්වභාවය. නිර්වාණය ඇති වෙන එකක් නෙමෙයි, පවතින එකක් නෙමෙයි, නැති වෙන එකක් නෙමෙයි. නිර්වාණ අවබෝධ කරගත්ත කෙනත් ඇති වෙන්නෙත් නැහැ, පවතින්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ. උපත මරණය අවසන් කළා කියන්නේ ඒකනේ. උපත මරණය අවසන් කරා. ඒක ඥානයක්, ඒක මනසක්, ඒක දර්ශනයක්. එයාට උදා වෙනවා. ඒකට කියනවා නිවන් දකින්නවා කියලා කියනවා. නිර්වාණ ස්වභාවය දකින්නවා. ඒ නිසා වෙන් දම්සක් පැවතුන් සූත්‍රයේ දේශනා කරා චක්කුං උදපාදී ඇසී පුදුනා. ඥානං උදපාදී ඥානේ ඉපදුනා. ආලෝක උදපාදී ආලෝකේ ඇති වුණා. විද්‍යා උදපාදි විද්‍යාව, මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය, විද්‍යාත්මක ස්වභාවය මට ආවරණයකින් තොරව, නිරාවරණව මට පේනවා, පේන පටන් ගත්තා. දැන් පින්නතුනි මේ ඥාණයට කිසිම ගැටලුවක් නැහැ. දැන් පින්නතුනි දැන් වුණත් මම වෙලා බැලුවොත් එහෙම මං හරීම හීන පුජ්‍යලෙක් වෙනවා. දැන් සමහර උදවිය ඇවිල්ලා මේ මා තුල මම කෙනා අඳුන ගන්න උත්සාහ කරනවා. කොහේද ගම? ඇඹිලි බෙඩේ. අයියෝ ගොඩේ කියලා හිතන්න පටන් ගන්නවා. කොහෙද ඉස්කෝලේ ගියේ? අපි පිරිවෙන් ගියා ඉස්කෝලේ කියලා. ගමේ ඉස්කෝල වල පිරිවෙන් වල කියලා තියෙන්නේ. ඇයි කොළඹ ආනන්ද නාලන්ද නෙමෙයි නේද? ඒ කවුද අඳුනගන්නේ? අර මම අඳුනගන්නේ. වයස කීයද? මට වඩා බාලයි. ඔය ඒකට තමයි යහන්නේ. ඈ මොන විශ්වවිද්‍යාලයකටද ගිහිල්ලා තියෙන්නේ? එහෙද ගියේ? මොනවද කරේ? ඒකද කරේ? ඒ කියන්නේ මේ තක්සේරු කළා, මේ ට්‍රයි කරනවා, මෙයාව උස් කරන්න හරි පහත් කරන්න. විශේෂයෙන් පහත් කරන්න තමයි අදහසින් තමයි හොයන්නේ. උස් කරන්න නම් කෙනෙක් කැමති වෙන්නේ නෑනේ. පහත් කරන අදහසින් මිනිස්සයා හොයන්නේ ගොඩක් වෙලාවට. කමන්නේ ඒ මමය හඳුනා ගැනීම. ඔබ හඳුනා ගන්න ධර්මය මමය නොවන අවස්ථාව. ඒ නිසා මේ පින්නතුරි මම මමයට ගියාම පින්නතුරි මං හරියම දුප්පත් කියලා හිතෙනවා, අසරණයි කියලා හිතෙනවා, නොයෙකුත් දේවල් හිතෙනවා. හැබැයි මමය නොවුනහම හරියම ශාන්තියක් තියෙනවා මට. ඉතින් ඔබටත් ඒක ඇති කරගන්න කියන්නේ මම මේ කියන්නේ. මමය වෙලා බැලුවොත් එහෙම අර දරුව සලකන්නේ මේක මෙහෙමයි අරය හිතුවක්කාරයි මෙයා කියන දේ අහන්නේ නෝන මෙහෙමයි මාත්‍යා මෙහෙමයි හයියෝ කරදර. මමය වුණොත් මමය නොවුනොත් අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. එයාගේ ජීවිතේ ධනය අනුව ගණන් හදන්නේ නැහැ. අඳුරන කියන අය අනුව ගණන් හදන්නේ නැහැ. තමන් උස් කෙනෙක්වත් පහත් කෙනෙක්වත් නෙමෙයි. තේරුණා නේද? තමන් උස් කෙනෙක්වත් පහත් කෙනෙක්වත් නෙමෙයි. තමන් මොනම චරිතයක්වත් නෙමෙයි. ඔකට කියනෝනේ ධර්මයේ මොකද්ද? ගති විමුක්ත කරනවා, ගති විමුක්ත කරනවා. ඔබ ළඟ දැන් ගති තියෙනවද කියලා බලන්න. ඒ ගති අපි අල්ලගෙන ඉන්නවද කියලා බලන්න. ඒ ගති නිදහස් කරන්න. තමන්ගේ ගතිය තමන්ට සාධාරණයි. දැන් මෙතන කීප දෙනෙක් ඉන්නුයි. කීප දෙනා තුළම කීප දෙනාටම අදාළ වෙන විදිහේ රැකියාව අනුව, වෘත්තිය අනුව, උගත්කම අනුව ගති හදාගෙන තියෙනවා. තමන්ගේ ගති තමන්ටම කරදර කරනවා. තමන්ගේ ගතිය නඩත්තු කරන්න පුදුමාකාර විදියට දුක් විඳිනවා. දැන් මම භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට ගතියක් හදාගත්තොත් ඒ ගතිය නඩත්තු කරන්නත් හරි වේදනාවක්. දැන් බල්ලා තියෙනවා අපේ හාමුදුරුවෝ එහෙම මුණ ගැහෙනවා. මහානායක හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ හරි මාන්නෙන් ඉන්නවා. මට ගරු කරන්න ඕන, මට වඳින්න ඕන. මේ මාන්න පොදියකට වඳින්නේ, උද්දච්චකම් පොදියකට වඳින්නේ. නොයෙකුත් සංකල්ප පුටුවෙන් නැගිටින්න ඕන. ඒව විය යුතු දේවල්, ගුණ ධර්ම හැටියට උනාට කමන්නේ. නමුත් අපි තුල බලාපොරොත්තුව පිටියාගන්න ඕමනාව නැහැ ඒවා. එහෙම අපේක්ෂා කරන්න හොඳ නැහැ. නැන් බුදු කෙනෙක් අපේක්ෂා කරනවද මම පාරේ යනකොට ඔක්කොම වන්දනා කරන් ඉන්න ඕන, පාරෙන් අයින් වෙන්න ඕන කියලා නෑ. එහෙම හිතන්නේ රජවරු. හැබැයි බුදුහාමුදුරන්ට කරු කරනවා ඒ විදියට. හැබැයි බුදුහාමුදුර අපේක්ෂා කරන්නේ නෑ. දැන් මා වඩිනකොට හරි පුටු වලින් නැගිටලා පින්නතුන් ආචාර කරනවා. මම අපේක්ෂා කරන්නේ නෑ. ආබාධිත කෙනෙක් වාඩිලා හිටියයි කියලා, පොඩි ළමයෙක් වාඩිලා හිටියයි කියලා, යම් කිසි කෙනෙකුට දැක්කේ නැතුව වාඩිලා හිටියයි කියලා, හරි දැකලා හරි එයා වාඩි වෙලා මොකක් හරි හේතුවකින් හිටියයි කියලා, නොදන්න කමට වාඩි වෙලා හිටියයි කියලා එයා දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අපේක්ෂා කරපු නැති නිසා. අපේක්ෂා කරන්නේ දායකයව මට සලකන්න ඕන, දන් දෙන්න ඕන කියලා අපේක්ෂා කරන්නේ. ඒ නිසා මම සැනසෙල්ලේ ඉන්නවා. කිසිම දායකයෙකුට මට දන් දුන්නේ නැහැ, දාන ගිනේ ආවේ නැහැ, දානේ වාරේ වැරද්දෝ කියලා මම බැනලා නැහැ, දොස් කියලා නැහැ. තේරුණා නේද? ඒව කියන්නේ නැහැ. ඒ ස්වභාවයක්. ඒ නිසා මමයා නොවන පැත්තක් තියෙනවා අපේ මනසේ. මමයා වෙන පැත්තක් තියෙනවා. මඤ්ඤමානෝ භික්ඛු බද්ධෝ මාරස්ස. ඔබ මමත්වයට ගොනු වෙනවා නම් දවසින් දවස ඔබ බැඳී යන්නේ මාරයට. මඤ්ඤමානෝ බද්ධෝ මාරස්ස. මඤ්ඤමානේ කියන්නේ මමත් සී ලක්ෂණ ඔබ වර්ධනය කරනවා නම් ඔබ මායයට, එහෙම නැත්නම් අකුසලයට, එහෙම නැත්නම් විපතට, එහෙම නැත්නම් විනාශයට බැඳෙනවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිනතෝති. අමඤ්ඤමානී භව කියලා කියන එක මමත්වයෙන් තොර කියන ලක්ෂණය ඔබ තුල, දැක්ම තුල, සංකල්ප තුල, ඥානය තුල, ජීවිතය තුල වර්ධනය කරනවා නම් ආනොබැදී යනවා. පාපී මාර්යාගෙන්, පාපයෙන් ඔබ නිදහස් වෙනවා, දුකෙන් නිදහස් වෙනවා, අකුසලයෙන් නිදහස් වෙනවා, පීඩාවෙන් නිදහස් වෙනවා, සැනසීමට ලං වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ කියලා කියන්නේ නිදහස් වෙනවා. පාපි මතෝති. පාපී මාර්යාගෙන්, පාප ලක්ෂණ වලින්, අකුසල් වලින්, පව් වලින් ඔබ දුර වෙනවා. ඉතින් මාරය කියන කෙනාව පුජ්‍යලෙක් හැටියට ගත්තොත් ජීවිතේ නිවන් දකින්න බෑ. පුජ්‍යලෙක් නෙමෙයි. මාරය කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. මේ ලෝකේ මැරෙන දේවල් වලට කියනවා මායя කියලා, දෙන දේවල් වලට කියනවා දෙවියෝ කියලා. ඒ ලෝක ආමන්ත්‍රණයක්. හිරු දෙවියෝ කියන්නේ ආලෝකය දෙන නිසා. සඳු දෙවියෝ කියන්නේ දෙන නිසා. තේරුණාද? ඊළඟට අපි ඉපදිලා ගිහිල්ලා උපදින දේවාත්මත් වෙනම තියෙනවා. එහෙම නැත්තෙත් නෑ. ඒවත් තියෙනවා. ඒගොල්ලෝ පිහිටක් වෙන නිසා අපි ඒකට කියනවා දෙන්න දෙවියා මරන්න මායя. ඒ නිසා ඔබට දවසට මුණ ගැහෙනවා දෙයියෝ වගේ මිනිස්සුත් මුණ ගැහෙනවා, මායя වගේ මිනිස්සුත් මුණ ගැහෙනවා. තමනුත් වෙලාවකට දෙවියෙක් වගේ වෙනවා, වෙලාවකට මායෙක් වගේ වෙනවා, යක්ෂයෙක් වගේ වෙනවා. තමන්ගේ යක්ෂකම ගැන ආඩම්බරයෙන් ඉන්න මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙනවා. තමන්ට කේන්ති යන එක, තමන්ට යක්ෂාවේශ වෙන එක යා හිතන්නේ ලොකු දෙයක්. තමන්ගේ ලෝභකම ගැන ආඩම්බර වෙන අය ඉන්නවා. පෙරේතකම ගැන වෙනතුනේ ඒකත් එයාතොල තියෙන දුර්වලතාවයක්. ඒ වගේම තමන්ගේ හොඳ වැඩ පිළිබඳව ආඩම්බර වෙන උදවිය ඉන්නවා. ඒක දේවගතියක් හැටියට වෙන්න පුළුවන්. හොඳ දේ කළා එයා හොඳ දේ රස විඳිනවා. හොඳ මතකයන් රස විඳිනවා. බ්‍රහ්ම ගතියක් එයාගේ හිත සුවපත් කරගෙන සංසුන් කරගෙන මට සංසුන් සිතක් ඇතැයි කියන මමත්වයේ මිහිරෙන් ඒ සිතේ සමාධි සෝයෙන් රසය විඳිනවා. ධානවලට හිම ඇබ්බැහි වෙච්ච අය ඉන්නව භාවනා මධ්‍යස්ථානවල ධානවල රසයක් තියෙනවා. ධාන සුවයක් තියෙනවා. අතාරින්නේ නැහැ ඒගොල්ලෝ. ඒක ප්‍රීතිය කියන එක හිතට ඇවිල්ලා ඒ ප්‍රීතිය අනුභව කරමින් ඉන්න පුළුවන් ධාන සෝයේ. ඒත් පින්නතුනේ සත්‍ය අවබෝධ කරගත්තාම ඒ හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ රසයක් ඇති වෙනවා. සරියුත් මහරහතන් වහන්සේගෙන් විමසනවා නිර්වාණය සැපවත් වන්නේ කෙසේද? මේ ලෝකෙ විඳින්න පුළුවන් දේවල් නේද සැපවත් වෙන්නේ? විඳිනව නම් නේද සැපවත් වෙන්නේ? සැප වේදනාව කියලා එකක් ලෝකෙ තියෙනව නේද? ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා භික්ෂු සංඝයාට, මහණෙනි මේක සැපවත් වෙන්නේ විඳින්න නැති නිසාමයි. ඒ කියන්නේ මම කියලා ගන්න නැති නිසාමයි. දැන් මම කියලා ගත්තොත් මොකද්ද තියෙන්නේ එතන? වින්දනය. ඒ නිසා මේ ලෝකයේ පුදුම වින්දනයක් වින්දනයෙන් තොර වුණාම තියෙන සැපය වින්දනයේ වින්දනීය සැපයට වඩා ශ්‍රේෂ්ඨයි. පින්නතුන්ට තේරිලා නැද්ද සැප කියන්නේ දුකක් කියලා? ඈ බුදුරජාණන් වහන්සේ දිනක් ඇට්ටේරිය ගසක් මුල රැයක් පහන් කළා. ඉතින් රාජකුමාරයෙක් අශ්වයෙක් පිට යන ගමන් දැක්කා. බුදුහාමුදුරු වැඩ ඉන්නටක් ගාල නතර කරලා ඒගොල්ලෝ ව්‍යායාමයට උදෙන් අශ්වය පිට දුවනවා, පයින් දුවනවා. දැන් වගේම තමයි ඒ කාලෙත්. දුවනෝ දැක්කාම නතර කරලා ඇහුවා පුත්‍රයන් වහන්සේ මේ ගහයටද පහන් කළේ රාත්‍රියේ? ඔව්. හිතන්නවත් බෑ හරිම සීතලයි. කොහොමද? හරිම සීතලයි මේ ගහයට පහන් කරනවා කියලා හිතන්නවත් බෑ. ඊට පස්සේ කුමාරයෙක්ගෙන් අහනවා හොඳ පුළුන් යහනක, හොඳ හුනුසුම් යහනක රාජකුමාරේ සැතපෙනවා. බොහෝ පිරිවර කාන්තාවෝ එහෙමත් වට කරගෙන. රාගගින්නෙන් දැවුනේද නැද්ද? ද්වේෂගින්නෙන් දැවුනේද නැද්ද? එතකොට රාගය කියන්නේ සැපයක් කියලා මුල් කාලේදී හිතුවට රාගය කියලා කියන්නේ මනුස්සයෙකුට ඇති කරන දුකක්ද නැද්ද? රාගය කියන්නේ දුක. ඒ ගින්නෙන්ම ඒ සත්වයා පුච්චලා දානවා. ඊළඟට රාගය කියන එක උපමා කරලා තේන පින්නතුනි ගින්නට පිදුරු දානවා වගේ කියලා. මෙහෙම පිදුරු ටිකක් වීසි කරපු ගමන් නිවෙනවා, නිවිලා පොඩ්ඩක් දුම් දානවා, දුම් දාලා දෙගුණයක් වෙලාපත් වෙනවා. එනවානේ මේ ලෝකේ රාගය ඉෂ්ටකරන්න බලාපොරොත්තු ඒ දේවල් පස්සේ මේ දුවන ලෝකේ දෙගුණෙ දෙගුණෙ පුච්ච ගන්නවා. තව උපමාවක් කරා හොරි කහනවා වගේ කියලා. හොරි කහනකොට පොඩ්ඩක් සැනසෙල්ලක් තියෙනවා, කාලෙ විරෙලා දෙගුණයක් වෙන දෙවිල්ලක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ ස්වභාවය බලන්න බුදුහාමුදුරු දැක්ක විදිය වෙනතුනි. එහෙමනම් මේ ලෝකේ සැපයි කියන එක දුකක් තියනවා කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. මට ඒක තේරුම් ගියා පින්නතුනි. තරුණ කාලෙම මේ සැප වේදනාව කියන එක මනස තුලදීම මෙයා තේරුම් ගන්නවා සැප කියන්නේ දුකක්. සැප කියන්නේ පින්නතුනි අයිස් කැටයක් අතින් මෙහෙම සීතකරණයෙන් අරගෙන මෙහෙම අතේ මිටි කරගෙන ඉන්නකෝ අයිස්නේ. ඕක දුකක් වෙනවද නැද්ද? අත්දැකීමෙන් ලබන්න නිකන් ඉන්නකම අරගෙන මිටි කරගෙන ඉන්න. ඒක දුකක් වෙනවා පින්නතුනේ. මේ ලෝකයේ දුකක් බවට පරිවර්තනය වෙලා මේ තියෙන්නේ සැපක්මයි. අපි සැපයි කියලා හිතපු දෙයක්මයි දුකක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා සැප තුලම තමයි දුක සැඟවිලා තියෙන්නේ. සැප හොයන්න යන කෙනෙකුට ලෞකික වශයෙන් සැප හොයන්න යන කෙනෙකුට කවදාවත් දුකෙන් බැහැර වෙන්න බෑ. හේතුව සැප සමගම දුක තියෙනවා. දුක් සැප වේදනාවේ ප්‍රමාණයටම දුක් වේදනා තියෙනවා. සැප කිලෝ එකක් වින්දොත් මං ඒ දවස්වල කියනවා හිතට ඔබ සැප කිලෝ එකක් වින්දපන් දුක කිලෝ එකක් බලාපොරොත්තු වෙයක්. ඊට පස්සේ හිත බය වෙනවා සැප වෙනින්න. අර ලස්සන කතා මම කියනවා ඔබ සැප කිලෝ එකක් වින්දපන් දුක කිලෝ එකක් බලාපොරොත්තු වෙයි. යම් යම් දේවල් එක්ක සැප වෙනිනවා හොඳයි. කවුරු හරි ප්‍රශංසා කරොත් හොඳ කිව්වොත් මොන හරි ගයක් වුණොත් හිතට සතුටක් දැනෙනවනේ. දැනුනාම සැප වෙනිනවා. සැප වෙනිනකොට හිතට කියන්න ඕන ඉක්මනින්ම දුක කිලෝ එකක් බලාපොරොත්තු වෙයන් කියලා කියන්න ඕන. අර කීමනකුත් තියෙනව පින්නතුනි ලොකු දුක පීඩාවක් ඇති වෙනකොට ඊට කලින් දවසේ වගේ මිනිස්සයට මහා සතුටක් දැනෙනවලු. තේන්න නේද? මහා සතුටක් දැනෙන ඊළඟට ඊට පහු වෙනම විශාල දුකකටපත් වෙනවා. අර ඕනෝට වඩා hina වෙන්න එපා අඬන්න වෙයි කියලා සමාජ වහරක් තියෙන්නේ. ඒ කතාව ඇත්ත. ඒ කතාව ඇත්ත. මේ 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 සතුටත් එක්කම ඊළඟට එන විශාල දුක්ඛන්දරාවක් එනවා. එහෙමනම් වේදනාව දුකයි. වේදනාව කියලා කියන්නේ එකම ගුණයක්. ඒ ගුණය ඇතුළට ගියාට පස්සේ ඒ ෆයිල් එක ඇතුළට ගියාට පස්සේ ප්‍රභේදණය වෙනේම තමයි අර වේදනා ප්‍රභේදන. එතකොට මේ ෆයිල් එක නම් වෙලා තියෙන්නේ මොකකින්ද? වේදනාව කියලා. එතකොට වේදනාව දුකක්. මේ මල්ලම දුකක්. තේරුණාද? ඒ ෆයිල් එක ක්ලික් කරාට පස්සේ ඒ ෆයිල් එක ඇතුළට ගියාට පස්සේ තමයි ඔන්න වේදනා බෙදෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා, මිශ්‍ර වේදනා නේද? නොයෙකුත් විදිහට මේ ওই වේදනා 100 ගණක් විතර දැනට තියෙනවා. මේ වෙන් කරලා තියෙනවා. මේ වේදනාවන් වල සීමා කරන්න බැහැ වේදනා. වේදනා කියන්නේ හරියට අර තීන්ත දිය කරන ආයතනයක් වගේ. තීන්ත දිය කරන ආයතනයකට කියනවා ඔයාලට මිලියනෙකින් එකක් තෝරගන්න පුළුවන් නේ තීන්තනේ වර්ණ තෝරගන්න පුළුවන්. ආන්න ඒ වගේ තමයි වේදනා ප්‍රභේදනය කියන්න බෑ. මිනිස්යාගේ වේදනා එක එක රටා නේද? මලක් දිහා බලලා වේදනා අපි දහසක් දෙනෙක්ගෙන් ඇසුවොත් දහසක් වේදනා ඔහුට පහළ වෙන්නේ. කෙනෙක් දිහා බලලා දැන් ආනන්ද හැමඳුරු දිහා බලලා ඔබට ඇති වෙන වේදනාව හඳුනා ගැනීම ඇසුවොත් මේ සියලු දෙනාටම එක එක තලයන් වලින් මාව පේනවා කියලා මං අනිවාර්යෙන් දන්නවා. එකම ස්වභාවයකින් පේන්නේ. හැබැයි මට කියන්න තියෙන්නේ ඔබට පේන එක්කෙනෙක්වත් නෙමෙයි මම කියලා. ඉතින් මං ඔබට පේන දේවල් පිළිබඳව කිසිම තැකීමක් නැහැ. ඈ කිසිම තැකීමක් නැහැ. හොඳට දැක්කත් නරකට දැක්කත් නරකට දැකලා ඉඳලා හොඳට දැක්කත් හොඳට දැකලා නරකට දැක්කත් ඒ ප්‍රශ්නයක් නැහැ. එයාගේ ප්‍රශ්නයක් ඇටියට තමයි දකින්නේ. මේ වේදනා ප්‍රභේදන. එතකොට වේදනා ඇයි එන්නේ? වේදනා ඇයි අපි ගන්නෙ? සිත මට ආйти දෙයක් කියලා හිතනවා. මේ මමේ කියලා හිතන මඤ්ඤමානයක් හට ගන්නවා. වේදනා උපාදාන. බුදුහාමුදුරු කියනවා වේදනා උපාදාන කරන්න එපා. ඔබට සැනසille ඉන්න ඕන නම් වේදනාව අල්ලන්න එපා, ස්පර්ශ කරන්න එපා. දැන් බලන්න ඔබ කියන මම කියන වේදනාව අල්ලගෙන ඉන්නවා. මේ මමෙක් අල්ලගත්ත නිසා මම විඳින වද වේදනා. එතකොට මමෙක් අල්ලා නොගැනීම කියන්නේ භෞතික වැඩ ටික ඔබ අයින් කරලා දාන එක නෙමෙයි. ඔබ සංඥාවකින් ඔබ මමෙක් කියලා අල්ලගන්න එක නිදහස් කරන එක. වේදනාවකින් ඔබ මමෙක් කියලා අල්ලගන්න එක නිදහස් කරන එක. දැන් මං ආහාරය භුක්ති විඳින්න මං ආහාරයට ඇලෙන්න ඕනද? නෑ. මම කාට හරි දානයක් දෙන්න ඒ දාණයට මං ඇලෙන්න ඕනද? ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අනග්ගහිත චිත්තෝ දානං දේති. බලාපොරොත්තු නැතෝද? ජීවත් වෙන්න මමෙක් අත්‍යවශ්‍යමද? මමෙක් ඕනමද අපිට? අපිට මමෙක් අවශ්‍ය නැහැ. මමෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ තමයි ලස්සනම ජීවිතේ. ඒකට කියනවා අරිහත් ජීවිතේ. අරිහත් ජීවිතේ කියන්නේ අතහැරපු ජීවිතේ. අතහැරියේ ජීවිතේ කියලා ගොඩාක් දෙනෙක් හිතන්නේ නිගණ්ඨයන්සේ අතහැරුණු ජීවිතයක්. එහෙම නෙවෙයි. සියල්ල අතර මනසින් නොමැදී වාසය කිරීම. බුදුහාමුදුරන්ට මැණික් පුටු සරසල වාඩි වෙන්න දෙනවා. බුදුරජාණන් වහන්සේට රාජ භෝජන දුන්නේ. දැන් උද්දලදා මාලිගාවේ තියෙන රාජ භෝජන. බුදුරජාණන් වහන්සේට හදලා දුන්නු ආරාම ඉතාම අලංකාරයි. බුදුරජාණන් වහන්සේට හදලා දුන්නු කුටිය සුවඳ කුටිය. සඳුන් ලී අල්ලලා හදලා සුවඳ කුටියක්. සුවඳවත් කුටියක් හදලා දුන්නේ. ඉතාම සුවපහසු ඒ කාලේ තිබුණු විදිහට හොඳම සුවපහසු කුටිය. බුදුරජාණන් වහන්සේ සක්මන් කරන මේ මාවත්වලට පවා පාෂාණ ගල්ලල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයා බලමින් මෙයා මේ මහා කියලා හිතනවා. එක එක ආරාම, එක එක රජවරු, එක එක රටවල්වලදී මේ රටත් වඩින වඩින හැම මොහොතකදීම පූජා කරනවා. රටම පූජා කරනවා. එකෙන් අදහස් වෙන්නේ ඔබ වහන්සේට මේ රටේ ඕනම තැනක ධර්ම දේශනා කරන්න පුළුවන්, ඕනම තැනක පන්සලක් හදන්න පුළුවන් කියලා. ඕනම තැනක පන්සලක් හදන්න පුළුවන් කියලා පූජා කරපු රටේ දැන් කිලෝමීටර් 5ක් ඇතුළත පන්සලක් හදන්න තානම් කළා. තේරුණා නේද? ඒක හරි වැඩ කරලා තියෙන්නේ නේ. ඒ ඇයි මගේ දායකයෝ බිඳේවි හාමුදුරුවන්ටත් මමත්වයේ දුරු කරගන්න බැරි වෙලා, ගිහියන්ටත් මමත්වයේ දුරු කරගන්න බැරි වෙලා අපි අනුන්ට අනුට දොස් කියා ඉන්න ඕනේ? ඇත්තෙන්ම අපි අපිවත් මේ ධර්ම තේරුම් අරගෙන මමත්වයේ දුකක්, මමත්වයේ පීඩාවක්, මාන්නයේ දුකක්, ඒක පීඩාවක්. තේරුණා නේද? ඒක වටහා ගන්න ඕන. මම මතකයි මම මුලින්ම සියන්නිකායේ මහාන වුණේ. පස්සේ සෝජින්නිකායේ මහාන වුණේ. සෝජින්නිකායේ මහාන වෙලා දේවර පොරවල සියන්නිකායේ පන්සලට ගියාම සියන්නිකාය අය මාන්න අධිකයි. අපි ලොකු අය, අපි ප්‍රධාන මල්ලොතු අස්ගිරි කියලා ඒගොල්ලෝ ටිකක් ඉන්නේ රාමහිටයට වඩා ඩිංගල් ලොකුවෙන් තියාගෙන ඉන්නේ ඒගොල්ලෝ. එහෙමයි කියලා හිතාගෙන ඉන්නේ. ඒක මහාන වෙන්න ටිකක් අර ටිකක් ගොයිගම කුලේ අය විතරයි වගේ එක එක දේවල් මත ටිකක් තියෙනවා. ගියාම මට බැන්නනේ. ඇයි බැන්නේ? මේ බොන්ඩික පුතාට මෙහෙ තමයි ඉන්න බැරි වුණේ කියලා. බෑන වැනිලක් බයිනකොට මම දැනගත නායක හම්දුරන්ට වෙන ලෙඩක් හැදෙන්නත් ඉඩ තියෙන තව ගේන්ටි මං අනිකාවා. ඇයි කුලමාන්නය, ධනමාන්නය මූට මෙහෙ මහන වෙලා තමයි ඉන්න බැරි වුනේ. ඈ මූ රාමඤ්ඤයට ගිහිල්ලා කියලා වැන්න. ඇයි කුලමාන්නය, ධනමාන්නය? ඉතින් වැඩක් තියෙනවද ඉඳලා? රාජමහල් විහාරවල මේ මහාන වෙලා පින්නතුනි මට අවශ්‍ය නම් පිරිතය වගේ ඉන්න තිබ්බම ලොකු හාමුදුරුවෝ මැරකනම් කවදගරි මට මේකයි තියෙන්නේ කියලා මං ජීවිතේට බලාපොරොත්තු වෙන්නේ. රාමඤ්ඤේ හරි මහාන වෙලා ලොකු හාමුදුරු සලකයි කියලා බලාපොරොත්තු වෙන්නේ. මම්ම මේ ධම තේරුම් අරගෙන මම්ම ඔහේ කියෝ කියෝ යද්දි මිනිස්සු පූජ කරපු දේවල් මේවා. මගේම කටින් කෑ ගහලා බණ කියද්දි මට පූජ කරපු දේවල්. ඉතින් මම මේ මොකවත් එහෙම මට කියලා දෙයක් නෙමෙයි, ධර්මයට කියලා දෙයක් තියෙන්න ඕන කියන අදහසක් තිබුණා. ධර්මයට පවතින තැනක් තියෙන්න එපා. දැන් මට මේ දේවල් කියන්න බෑ සමහර වෙලාවල් වලට වෙන පන්සලක් ඇතුළේ ඉඳගෙන. ඒකට හේතුව ඒහා මුදුරුවන්ගේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැත්තම් කෙලින්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒකට හේතුව මම කියන්නේ එකක් උන්වහන්සේ වටහා ගත්තොත් තව එකක් වැරදි දෙයක් හැටියට මේක ත්‍රිපිටකයට ගැලපෙන්නේ නැති දේවල් කියනවා. මෙයා ඔන්න වක්‍රානුකූලව රහත්ය කියනවා. ඒ මාර්ගඵලය කියනවා. මිනිස්සුන්ට මාර්ගඵල අවබෝධ කරනවා. ඒ අය අවබෝධ වුණාය කියවනවා කියලා නේද? ඔය ලොකු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ධර්මය ලැබුණේ මේක වන්දනා කර කර ඉන්න නෙමෙයි. මේක අවබෝධ කරගන්න, මේක අපේ ජීවිතයට එකතු කරගන්න, මේ ධර්මයෙන් සැනසෙන්න අපිට ලැබුණේ. හෙත් පින්නතුනේ මේ ධර්මයේ තේරුම් ගන්න මිනිස්සු නැහැ. මිනිස්සු තාම හිතන්නේ ඩොලර් වල සැප තියෙනවා. ඩොලර් හොයාගෙන යන රටවල් ගානේ. තේරුණා නේද? රුපියල් වල සැප තියෙනවා. රුපියල් හොයන උපරිම හොයනවා. ජීවිතේ තේරුම් ගන්නකොට ඒ ඇතුළ ඉඳ ඇඳට වැටිලා ඉවරයි සමහරලාට. එතකොට ප්‍රමාදයි. මට එහෙම ගොඩාක් ධනවතුන් බලවතුන් වයසට ගිහිල්ලා කැන්සර් හැදිලා ඇඳවල් වල ඉද්දි පාපොච්චාරණය කරන අය හම්බ වෙලා තියෙනවා. අපි ඒ කාලේ දහම ගණන් ගත්තේ නැහැ. හාමුදුරුවත් ගණන් ගත්තේ නැහැ. හාමුදුරුවරු අපිට සර් කිව්වා. ස්වාමීන් වහන්සේ දැන් අපිට හාමුදුරුවෝ ලස්සනට පේනවා. බෝධින් වහන්සේ ලස්සනට පේනවා. සද්ධර්මයේ මිහිරියට පේනවා. ඒ තේ දවස්වල අපිට ඒව නෙමේ ලොකුනේ ධනය බලය. ඒවයින් අපි ඉපදිලා හිටියේ. බලන්න ඔබේ මනසත් ධනය නිසා බලය නිසා ඉදිමිලා ඉන්නවනම් පුත්තා මත්ති ධනම් මත්ති ති භාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවය, ඥාති ඉන්නවය, හිතවතුන් ඉන්නවය, ලොකු ලොකු අය අඳුරනවය. හා මට ධනෙ තියෙනවය. ඕනම දෙයක් මේ සල්ලි ටිකක් විසි කරලා යටපත් කරන්න පුළුවන් අය. දැන් ලොකු ව්‍යාපාරික මහතුරු කීප දෙනෙක් මට කියපු කතාවක් තමයි සයනස සල්ලි වලින් ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම කියනවා. හැබැයි නිවන් දකින්න බෑ. තේරුණා නේද? නීති යටපත් කරන්න පුළුවන්, වැරද්දනේ වැරද්ද කරන්න පුළුවන්, වැරදිනේ වැරදි කරන්න පුළුවන්, වැරදි හොඳ දේවල් කරන්න ඕන එකක් කරන්න පුළුවන් වගේ අදහසක් තියෙනවා ලෝකේ. ලෝකෙම යම් ප්‍රමාණයකට ඇත්ත කතාවක් ඒක. ලෞකික සම්ප්‍රදාය තුළ එහෙම එකක් තියෙනවා. බෑයි කියලාම දෙයක් නෙමෙයි සමහරලාට. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ වුණාට වෙනතුනේ ඒ වැරදි මතයක් ඉති බාලෝ විහඤ්ඤති බාලයෝ එසේ සිතනවාය. ඒ නිසා අපි කිසි වෙලාවක බාලයෝ වෙන්න උම නෑ. ඒ නිසා ඔබ යොබ්බන මදයෙන් ඉදිමිලා ඉන්නවද කියලා බලන්න. යොබ්බන මදය කෙලෙස් 1500 බලබලා හිතන්න මට මෙන්න මේ තියෙනවා. ඒ කියන්නේ යෞවනත්වේ නිසා කියලා ටිකක් මට දැම්ම ඕනේ නැහැ කියලා ඔබතුමා යෞවනෙක් නිසා එනවා ඇද ඩිංගක් යොබ්බන මදය. ඈ යෞවන කාලේ තියෙනවා යෞවන මදය යොබ්බන මදය. ධනෙ තියෙනවනම් අපිට ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. ලෙඩ වුණාට බය වෙන්න ඕනේ නැහැ. අපිට ධනෙ තියෙනවා ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. අර ධනෙ නිසා ඇති කරන මදයක් එනවා. ඈ වස්තු භාණ්ඩ ධනම් මත්ති කියලා මට ධනෙ තියෙනවායි කියලා එකක් හිතනවා. ඊට පස්සේ ගොඩාක් අය අඳුරනෝ කියනවා. හිතනවා නම් නෑ මට කොහෙන් අර රැකවරණයක් තියෙනවා කියලා එහෙම හිතනවා. එහෙම හිතන්න එපා කියනවා. ඒ බාල සිටවිල්ලක් කියනවා. ඒ ඇත්තක් නෙමෙයි. තමන්ට තමන්වත් පිහිටෙන්න බෑ, පිහිටව ගන්න බෑ. පින්නතුනේ මේ හදවතේ තියෙන පොඩි මේ කේශනාලික පොඩි පොඩි ශෛල තියෙනවා. ඒවා පොඩ්ඩක් හිර වුණොත් එහෙම ඔය එකට අතර කරගන්න බැරි වෙනවා. අතර කරගන්න බැරි වෙනවා. දැන් මේ ළඟදී එක තාත්ත කෙනෙක් නික මිදුලතු ගගා ඉඳලා යාට ඉතින් මහන්සියලා යෝම තමන් ගහක් යට වාඩි වෙලා. එහෙම ඉතින් ගහ යටම ගිහිල්ලා ඉතින්. හිතුවේ නෑ බලාපොරොත්තුුන්නේ කියලා. මාංශයක් දැනුණ වේදනාවක් දැනුණ වාඩි වුණා ගියා. ඉතින් ජීවිතය කියන එක බලන්න එතෙන්දි සියල්ල අත්හැරනවා නේද? දරුවෝ අතාරින්න බෑ, නෝන අතාරින්න බෑ කියලා අර හිතාගෙන හිටපු සිතුවිල්ලට දැන් මොකද වුනේ? ඒ සියල්ලම Tamanta පාලනය කරන්න බැරි විදිහට අතහැරලා ගියා. එහෙමනම් ඇයි අපිට මේ මොහොතේදී මේ දේවල් හැම දෙයක්ම සම්මුතියෙන් කරමින් ඒ දේවල් පිළිබඳව අනවශ්‍ය මඤ්ඤමානයක් උපාදානයක් කරගන්නේ නැතුව ඒ හැම දෙයක්ම ස්වභාව ධර්මයේ න්‍යායක් කියලා පිළිගන්න බැරියයි. දරුවා කියන්නේ ස්වභාව ධර්මයක්, නෝන කියන්නේ ස්වභාව ධර්මයක්, ධනය ඇති නැතිවීම ස්වභාව ධර්මයක්, ජීවිතයේ වයසට යනව ස්වභාව ධර්මයක්, හැමදේම ස්වභාව ධර්මයක් කියලා අතහැරලා Tamanට නිදහස් දැක්ම දකින්න බැරියයි. ඔබ නිදහසේ දකින්නවා නම් පින්නතුනේ ඔබ කිසි දෙයකට වෛර කරන්නේ නැහැ. තේරුණා නේද? අපේ උදාහරණයක් වශයෙන් කියමුකෝ. නෝන තමව දාලා ගියත් වෛර කරන්නේ නැහැ. නිදහස් දැක්මක් දකින කෙනෙක්. අර අල්ලගෙන දකින නිසානේ. තේරුණා නේ? අල්ලගෙන දකින නිසා තමයි වෛර කරන්නේ. අතහැරලා දැක්කම වෛර කරන්නේ නැහැ. තේක රසට මොනේ කියලා හිතපු නිසා තමයි තේකට පොඩ්ඩක් සීනි අඩුයි කාට වැඩි ජලසන නොන්ට හරි කාට හරි හදලා දීපු කෙනාට බණින්නේ නේ. ස්වභාව ධර්මයක්. ඒක ස්වභාව ධර්මයක්. මට අද සීනි නැතුව බොන්න තියෙනවා ඇති. ඒකයි මට සීනි නැතුව ඇවිල්ලා තියෙන හා ස්වභාව ධර්මයක්. ඕකේ. ස්වභාව ධර්මයක්. අපිට නොලැබෙන දේවල් අපි දුව වල ගිහින් ලබන්න යන්නේ නැහැ. ඒක ස්වභාව ධර්මයක්. ඒක ස්වභාවය. මට ඒක විඳවන්න නැති. මම කරලා ඇති කර්මයක්, ධර්මයක්. ස්වභාව ධර්මයක්. එතෙන්ට හිතන්න නෙමෙයි, එතෙන්ට අපි පත් වෙන්න ඕනේ. ස්වභාවයේ දකින මට්ටමට පත් වෙන්න ඕනේ. එහෙම හැමදේම හිත හිතා විඳෝමින් ඉන්න නෙමෙයි කියන්නේ. විඳින් නැති තත්වයට මනස සංවර්ධනය වෙන්න ඕනේ. හැම දුක්ක්ම සාධාරණයි සාධාරණයි කියකේ ඉන්නත් නෙමෙයි. ඒ දුක් ස්පර්ශ නොවන මට්ටමට ඔබ උස යන්න ඕන, උසට එන්න ඕන. දැන් පින්නතුනි මිනිස්සු ගල් වලින් උඩට අහසට විසි කරොත් ඒ මිනිස්යාගේ තියෙන ශක්ති ප්‍රමාණය අනුව යම් ප්‍රමාණයක් තමයි ඒ ගල් ගෙඩි උඩට යන්නේ. හැබැයි ඔබ වාසය කරොත් ඒ වගේ දෙගුණයක් ඉහළින් මේ පොළවේ ඉන්න කිසිම කෙනෙකුට ගල් ගෙඩි වලින් පහර දෙන්න පුළුවන් කම නෑ. අපිට හිරිහැර කරන අයට අපි කියන්නේ ගල් මුල් වලින් ගහනවා මිනිස්සු කියලානේ කියන්නේ. එහෙමනම් අපි ඉහලින් වාසය කරොත් අර කිසිම ගල් ගෙඩියක් අපිට වදින්නේ නෑ. ආන් මේ වගේ පිටුතුරි මනසෙත් තියෙන තලයක්. මනසෙත් තියෙන තලයක් පිටුතුරි මේ මන මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ වා ප්‍රහාර වදින්නේ නැති සීමාවක්. වා ප්‍රහාරයක් කියලා කියන්නේ ගල් ගෙඩියක්. එර්ණනේ නින්දාවක් අපහසයක් කියන්නේ ගල් ගෙඩිය. ඒ වදින් නැති සීමාවේ ඔබ ජීවත් වෙන්න කියලා කියනවා. තේරුණා නේද? එකම ප්‍රශ්නෙට විසඳුම් දෙකක් ගන්නවා ලෝකේ. ඉන්දියාවේ ඉන්න දාර්ශනිකයෙක් ප්‍රකාශ කරලා තියෙන්නේ කුරුල්ලෝ වහිනකොට ගස් අස්සට ගිහිල්ලා කොළාස්සට ගිහිල්ලා නොතෙමී ඉන්නවලු. උක්කුස්සෝ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ වලාකුළු වලින් උඩට ගිහිල්ලා නොතෙමී ඉන්නවා. මං ඕක නිකන් කියමනක් නේ අහලා තිබ්බේ. මං ඕක එච්චර විශ්වාස කරේ නැහැ උක්කුස්සට එහෙම යන්න පුළුවන්ද කියලා. මම ඇත්තටම දැක්කා. මගේ ඇහැටම ෆ්ලයිට් එකේදී මම දැක්කා. උකුස්සෝ පිහාවිනවා වලාකුළු වලට උඩින් පිහාවිනවා දැක්කා. මම ඡායාරූපයක් ගත්ත පැහැදිලි නෑ. ඉතින් ඒක මට හරි සතුටක් දැනුණ මිනිහා උඩේ වටේ පාවෙවි පාවෙවි ඉන්න පල්ලෙහා වලාකුළු තියෙනවා. වලාකුළු විදුලි කොට කොට වහිනවා මහා හයියෙන් පල්ලෙහාට උළු උකුස්සා ඉන්නවා. එයාද මෙන්නේ. එහෙනම් අපිට මේ හැම දෙයකටම වඩා ඉහළින් මමත්වයට ඉහළින් ඉන්ද්‍රියට විහළින් ඉහළින් බලන්න පුළුවන් නම් අන්න විසඳුම. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දර්ශනය කියලා කියනවා. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූවා කියලා කියනවා. ඉක්මවා බලන්න ඕන. මොකද කරන්න ඕන අපි? ඉන්ද්‍රිය විෂය ඉක්මවා බලන්න ඕන. ඔබ ඉන්ද්‍රියන් තුලින්ද ලෝකේ දිහා බලන්නේ කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. ඉන්ද්‍රියන් අතහරින්න, ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකේ දකින්න. කොහොමද ඒක දකින්න තියෙන්නේ? ඉන්ද්‍රියන් ස්පර්ශ නොකිරීමම ඒ දැක්මට ඔබ සූදානම් කරනවා. තේරුණා නේද? දැන් මම මේ දේ අල්ලගෙන තදින් ඉන්නවනේ. මම මේ දේ අල්ලගෙන තදින් ඉන්නේක මම මේක බුරුල් කිරීමම මාව නිදහසට සූදානම් කරනව නොවේද? මරෙන් නිදහස් කිරීම අන්නාරේ. දැන් අපි හිතමු මේක ඇහැ කියලා. මම මේක හැමින් බුරුල් කරනවා. ඇහැ ඇහැ උපාදාන. මේ අපි හිතමු මේක වේදනාව. ආ වේදනාව හැමින් සැරේ බුරුල් කරනවා. බුරුල් කරලා හොඳටම බුරුල් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක වැටෙනවා. ඊට පස්සේ අන නිදහස. එතකොට හයම අපි මේ විදිහට බුරුල් කරනවා. හයම වැටෙනවා. එතකොට ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර කළා, ඉන්ද්‍රිය විෂය ඉක්මෙව්වා වචන වලින් භාවිතා කරනවා. මේකම තමයි. තේරුණා නේද? ඉන්ද්‍රයන් අතහැරියා. ඕකම තමයි කියන්නේ. එයා අතීතයේ අතහැරියා, අනාගතයේ අතහැරියා, වර්තමානයේ අතහැරියා කියලා කියනවා. මෙන්න මේ සූදානම ගමන් කරනවට කියනවා අතහැරීමේ මාර්ගය. මේ ලෝකේ ගොඩාක් දෙනෙක් කරන්න පින්නතුනි අතහරීම කියන එක දන්නේ නැහැ. අතහරින්නේ මේ ලෝකේ බොහෝ දෙනෙක් අතහරින්නේ නැහැ. තේරලා නේද? අතහරින්නේ නැහැ. පින හරි බලාපොරොත්තුෙන් කරොත් අතහැරීමක් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝක හරි බලාපොරොත්තුෙන් දෙයක් කරොත් නිවනට කරද්දී පින තුනේ නිවනට හේතු සාධක වෙන විදියට කරද්දී ඒක අතහැරීමක් බවට පත් වෙන්නේ නැහැ. වෙනම පින් කරන ක්‍රමයකට තියෙනවා පින තුනේ. ඒක අර උප්පලවන්නා රහත් ත්‍රිණේ උපුල් මල් පූජා කරලා මේ ඒ වගේ මල් වෙන්න කියලා හිතුවාම එහෙම රූප සම්පත්තියක් ලැබුණා කියලා තියෙනවා. ඒක හරි. ඒ වගේම සත්‍ය අවබෝධයට මට උපනිශ්‍රේ වේවා කියලා හිතුවාම ඒක එහෙමත් හරි. එහෙමත් හොඳ විදියට තියෙනවා. නමුත් මේ මනසින් අනවශ්‍ය අල්ලා ගැනීමක් නොකරන්නයි කියන්නේ. එහෙම නැතුව මේ මුකුත්ම ප්‍රාර්ථනාවක් නොකර ඉන්න කියලා එහෙම කියනවත් නෙමෙයි. ඒ නිසා පිනකක් තියෙනවා. ලෞකික පරමාර්ථ සහ ස්වභාවයකට යන්නත් පුළුවන් ගුණයකුත් තියෙනවා. ඒ වගේම පින වැඩි උපාදානය කරන්න හොඳ නැහැ. දැන් පිනක් අල්ලගෙන කරනවට වඩා අතහැරීමේදී මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි ධර්මයේදී කියන්නේ. දැන් පිනක් අල්ලගෙන කරොත් එහෙම ඒක මහා යුද්ධයක් බවට පත් වෙනවා. තේරුණා නේද? පින වෙනුවෙන් යුද්ධ කරගන්නවා. දානේ වෙනුවෙන් සටන් කරගන්නයි ඉන්නේ. පින් කරන්න සටන් කරනවා. ඒ එහෙම කරන්න හොඳ නැහැ. පුණ්‍යාභි සංඛාරා. සංඛාරයක්. පින කියන්නේ සංඛාරයක්. පින නිසා සමහරලාට තමන්ට මාන්නය උපදිනවා. තේරුණා නේද? මම මෙච්චර පින්කම් කරපු කෙනෙක් කියලා උද්දච්චකම හටගන්නවා. එහෙම ඇති කරගන්නත් එපා. තේරුණානේ? අපි මනස තුල පිනක් කරන්නේ ලෝභ, ద్వේෂ, මෝහ නැති කරගන්න, උද්දච්චකම් එහෙම හටගන්න නෙමෙයි, මාන්නය ඇති කරගන්න නෙමෙයි. අන්න ඒ නිසා මේ අවේදීත ගුණය, මේ නිර්වාණ ගුණය ආවරණ නැති, निराවරණීය වූ, විවුර්ත වූ ලක්ෂණය. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ස්වභාවය ශ්‍රේෂ්ඨයි. ඒ ධර්මයේ පිනුතුනි මං ඊටාම සතුට වෙනවා. අවබෝධ කරගත්තා. හැබැයි මම නෙමෙයි. තේරුණා නේද? මං කියන්නේ මම අවබෝධ කරගත්ත එක. මම ලස්සන වචනයක් එකතු කළා. මම කියන්නේ අවබෝධ කරගත්ත හැබැයි මම නෙවෙයි. ඒ නිසා සුව විඳිනවා. හැබැයි මම නෙමෙයි. එහෙනම් සුවයක් වෙන්නේ කොහොමද? මමත්වේ නැති නිසාම සුවයි. වේදනා නැති නිසාම සුවයි. හැබැයි තින් කන්න, බොන්න, අඳින්න, පළඳින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තරම් දුර ගෙනියන්න පුළුවන්. මේකට උරා ගන්නෑ නේ. අර හිත සුවපත් වුණාට පස්සේ එහෙම වැඩි උරා ගැනීමක් නැහැ. ඒකයි සැනසෙල්ල. තේරුණා නේද? එහෙම උරා ගැනීමක් නැහැ. ඈ මේ අතේ සල්ලි තියන් ඉන්න පුළුවන් ඇලින් නැතුව. නෙළුම්පතේ වතුර ගෙනියන්න පුළුවන් ඒ නෙළුම්පතට උරා ගන්නේ නැතුව. ඒක පිටින් ඉඳන් බලන්න එපා. කෙනෙක් ওই වගේ කතා වාසියට කියන්නත් පුළුවන් නේ. ඔයාගේ වාසියට යා එහෙම කියන්නේ ඒක කොහොම හරි තර්කයෙන් බිඳලා එතනේ. ඒව දන්නේ තමන්ගේ සිත්. මම බොරුවක් කිව්වොත් මන් දන්නේ මගේ හිත. ඔබ බොරුවක් කිව්වොත් ඔබ දන්නේ ඔබේ හිත. ඔබ ඒක බොරුවක්ද ඇත්තක්ද කියලා විනිශ්චය කරන්න කලින් මේක දකින්න. තේරුණා නේද? මේක ඔබට දකින්න කියන ධර්මයක් මිසක් මාව විනිශ්චය කරන්න දෙන එක නෙමෙයි. මට ඔබ කොයි විදියෙන් විනිශ්චය කරත් මට ප්‍රශ්නෙකුත් නැහැ. දන්නවනේ නේද? මොන විදියෙන් විනිශ්චය කරත් මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබට ඔබ වෙනස් වෙන්න කියන මිසක් මේ මා කියන දේවල් වලින් මා දකින්නලා ඇස්ත වෙන්න එපා. ඉතින් මම මේක සුව විඳිනවා කියන්නේ නැතුව ඔබට මේ ගම්මන යන්න කියන්න බෑනේ. මම පළතුරක් කාලා මම හැමෝටම අඬ ගහනවා මේ අඹ ගෙඩිය රසයි. ඕගොල්ලොත් එන්න මෙතෙන් එන්න අඹ ගන්න එන්න. එසේ කිව යුතුයද නැද්ද? කිව යුතුයි. අනේ ඇත්තනේ අර අතන අපි අඹ ගකා හිටියා එතන හරි ඇඹුල් හොඳ වෙලාවට මෙතන මේ අපි හොයාගත්ත එතන හරි රසයි. ඉතින් ඒ රස කියන්නේ අනිත් කට්ටියටත් මේක තේරුම් ගන්න උපකාර කරගන්න මිසක් මට අඹ අරගෙන දෙන්න නෙමෙයි. ඔව්වත් මේ රස ගන්න මේ රසයි. ඔව්. එන නිබ්බානම් පරම සුඛං. ධර්මයේ සුවයි. ධර්මයේ සුවයි. පිනතුනේ මේ නිවන් මගෙන් බැහැර වෙලා මට වෙන වෙන පැතිවල යන තමයි සමහර පැවිදි අයත් කිව්වේ. ආවල් උපාධි පස්සේ යන්න. ආවල් අධ්‍යාපනය ගන්න ලක්ෂ ගණන් කෝටි ගණන් වේදම් කරන උපාධි පිනතුනේ මේ පැවිදි වුණාම අපිට හම් වෙනෝ ශිෂ්‍යත් හැටියට ලංකාවේ. හම් වෙනෝ පිට රටවල වුණත් හම් වෙනෝ. සමහර රටවල් වල තියෙනවා. බෞද්ධ රටවල් වල තියෙනවා. භික්ෂුන් වහන්සේලාට තියෙනවා. ඉතින් ඕනම් එහෙම ගිහිල්ලා ඉතින් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන මොකටද දෙන්න දෙයක් නැත්තම් ඈ බෙදන්න දෙයක් නැත්තම් හැන්දක් මොකටද ඉස්සෙල්ලා බෙදන්න දෙයක් තියෙන්න ඕනනේ ඊට පස්සක් පස්සේ තමයි හැන්දක් අවශ්‍ය කරන්නේ ඒ නිසා මේ ධර්මය හොයාගෙන යන්න ඕන ධර්මය හොයාගෙන යන්න ඕන ධර්මය තේරුම් කරගන්න ධර්ම අවබෝධය කරගන්න ඉතින් මේ කියන සුන්දර මානසිකත්වය ඔබට තියනවද කියලා බලන්න නැත්තම් කල්‍යාණ මිත්‍රත්වයේ හැටියට ආනන්ද හැඳුරු තේරුම් ගන්නවා නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න නුවණින් අවදීන් මෙනෙහි කරමින් අසන්න සත්‍යයට අනුගත වෙන්න සත්‍ය දැනගත්තාම ඊට අනුව වෙනස් වෙන්න මම දැනගන්නවා සැප කියන්නේ දුකක් කියලා ඊට පස්සේ මම මුලින්ම අතහරින්නේ සැප කොහෙන්ද අතහරින්නේ මනසින් අතහරින්නේ තේරුණා නේද මනසින් අතහරින්න ඕන එතකොට වෙනතුනේ අපි දුකට දෙවෙනි පියවරට එන්නෙම නැහැ. ඉතින් සැප අතහැරපු කෙනාට දුක දෙවෙනි පියවර හැටියට එනව අඩු වෙනව නැති වෙනව. දුක කියන්නේත් වේදනාවෙම කොටසක් සැප කියන්නේත් වේදනාවෙම කොටසක් දෙකම තියෙන එකම ෆයිල් එකේ. තේරුණානේ? දුක කියන්නේත් වේදනාවෙම කොටසක් සැප කියන්නේ වේදනාවෙම කොටසක් දෙකම තියෙන එකම ෆයිල් එකේ. අඹගෙඩියේම තමයි නරක් වෙච්ච අඹගෙඩි තියෙන්නේ අඹගෙඩියේම තමයි හොඳ අඹක් තියෙන්නේ. එනිසාවෙන් වේදනාව කියන එක දුකක් කියලා වටහා ගත්තා. එහෙමනම් සිත වේදනාව පස්සේ දුවන එක යා නැති කරනවා. කොහොමද නැති කරන්නේ? අවබෝධයෙන්. අනේ එහෙම වුණාම අවබෝධ වුණාම එහෙම වෙනවද? ඔව්. ඔබ වාඩි වෙලා ඉන්නේ සර්පයේ ගේ ඇඟ උඩ කියලා ඔබ දන්නේ නැහැ. එක වෙලාවකදී කවුරු හරි පෙන්නපු නිසා හරි තමන්ට දැනෙච්ච දැනීමක් නිසා හරි නැගිටලා බලනවා. බලනකොට සර්පෙක් කියලා දැනගන්නවා. මොකද වෙන්නේ? අනේ අපි නැගිටවන්න ඕනේ, ඔතනින් නැගිටින්න කියලා උපදෙස් දෙන්න ඕනේ. ඔබම නැගිටලා දුවනවා. ඉතින් ඒ වගේ තමයි පින්නතුනි අපේ හිත ඇත්තටම දුක් විඳින්න කැමති නැහැ. සැනසීමේ ඉන්න තමයි හැම හිතක්ම කැමති. ඒ වුණාට අවිච්ඡා පච්චය සංඛාරා නොදන්නා නිසා සර්පයන් ඇඟ උඩ වාඩි වෙනවා. තේනනේද? නොදන්නා නිසා සර්පයන් ඇඟ උඩ වාඩි වෙනවා. නොදන්නා නිසා සර්පයෝ පස්සේ දුවනවා. දැන් මිනිස්සුන්ට පිනතුනේ ජීවිතේ වේදනා දෙන මහා සර්පේ බවට පත් වෙලා තියෙන මේ මුදල්ම. ඒ නිසා ආනන්ද හාමුදුරුව යන ගමන් මේ පෙන්නලා අහනෝ ආනන්ද සර්පයා දැක්කෙහිද කියලා ඇහුවා. මොනවද කහවණු ගොඩක් පෙන්නලා වෙලක් අයිනේ දාලා ගියපු කහවණු ගොඩක් රත්තරන් පාට දෙලිසි දෙලිසි තියෙන්නේ නැති ඒ කාලේ රත්තරන් කාසියවලු ඉන්නේ හදන්නේ ඕක. දැක්කද? ආ කියලා ගියා. ගොවියෙක් ආවා. ගොවිය කර වැඩේ රත්තරම් මල්ලක් මේකේ දිනනවා මේක අරගෙන හංග ගන්න ඕන කියලා වෙල අයිනෙන් තියලා ගොවි තැන කරගෙන ගෙදර ගෙනියන්න ලෑස්ති වුණා. මේ පාරේ දුවගෙන ආවා. ඉව කරන බල්ලොත් එහෙම දාගෙන ඒ කාලෙත් එන්නේ නැති ඈ සුනගියෝ දාගෙන එන්නේ නැති මෙන්න ආවා හොයාගෙන රත්තරම් මල්ල තියෙනවා ගොවියක වෙලා අයිනේ. ඉස්සර කාරේ හරි මෝඩ විදියට තමයි තීරණ ගන්නේ. අරන් ගියා ළඟම ඉන්න එක්කෙනා මොකෙක් හරි අරයි යන්නත් ඕනනේ රාජසේවකයන්ට කියන්නේ ඔබ කෙසේ හෝ මේ අල්ලගෙන එන්න ඕන කියලා. එහෙම අල්ලන් ආවෙ නැති වුණොත් අර දෙන සෙබළුන්ට දඬුවම් දෙනවා රජතුමා. ඒ නිසා අර අද කාලේ වගේ තමයි ඒ කාලේ. වලහෙක් අල්ලගන්න කියලා කිව්වොත් හාවෙක් හරි අල්ලන් ගිහිල්ලා දෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ගොයිය අල්ලන් ගියා. අල්ලන් ගිහිල්ලා මෙයා ළඟ තමයි කාසි තිබුණේ. මෙයා වෙන්නේ නැති හොරක් කියලා කිව්වා. උල තියන්න අරන් ගියා. අර යනකොට කෑග ගහ යනවා. අර සර්පයා නිසා මගේම වැරද්දෙන් මට මේ දේ වුණේ. මගේම වැරද්දෙන් මට මේ දේ වුණේ කියලා කෑග ගහ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේක අයිතිය ඇහිලා පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරලා මේ මිනිස්සයා ඒ උල තියෙනකන් නිදහස් කරගෙන තියෙනවා. මේ මිනිස්සයා නෙමෙයි මේක කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ රජවරු සැලකිල්ලක් දක්වලා තියෙනවා බුදුහාමුදුරන්ට. ඒ වගේ මරණයට යන මිනිස්සයා හරි බේර ගන්න පුළුවන් තත්ත්වයක්. එතකොට මේක තමයි ආනන්දහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මේකට බැඳුනා. ආනන්ද අපිට මේ තියෙන පන්සලේ තව වැඩ ටිකක් තාප්පයක් හදාගන්න ඔන්නෝගේ හිමිසරේ කර තියාගන්නවා. කොහොමද වැඩේ? ඈ පින්නතුනේ රාජ්‍ය ආයතන වල ඉන්න ඔය මැතිවරු සමහර කට්ටිය හොර වැලිය අල්ලල ගිහිල්ලා පොලිසිය බාලා තියෙනවා. මගෙන් ඇහුවා ඒ වෙලේ ටිකක් ගෙනල්ලා දෙන්නද ධර්මශාලාව හදන්න කියලා. මං ගෝ එපා එපා. ආවල් දේශපාලන මාත්‍ය ලක්ෂ පහ ගානේ බෙදෙනවා පන්සල්වලට ඔබ වහන්සේත් එන්න. මං කිව්වා ඉතින් පූජාවක් හැටියට කරනවා නම් කමන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ වේදිකාවල් වලත් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ. ඔව් ඉතින් මේ වගේ දේවල් වලට සහයෝගය පොඩ්ඩක් දක්වන්න ඕන කිව්වා. මං කිව්වා එහෙනම් බෑ. එහෙමනම් එපා. එන්නතනේ ඔය පහ ගත්තනම් එහෙම ඔය අකුගේ වේදිකාවල් වල ගිහිල්ලා මේ පුටුවක් කරන්න ඕන දේශපාලන වේදිකාවල් වල. මුදල් වෙනුවෙන් මම ජීවත් උනේ නැහැ කියන එක මටම මගේ හද සාක්ෂි තුළ මට ඒවා හොඳම සාක්ෂි වෙන්නතුනේ. ආවල් කැමති කෙනා මුදල් බෙදනවා. ආවල් ඒව ගත්තේ නැහැ. ඒ වෙලේ ටික ගත්තේ නැහැ. ලයිට් එකක් දාලා දෙන්නද කියලා අහනවා. මේ ඉස්සරහ කනුවක ලයිට් යන්නේ නැහනේ. මං කියනවා එපා මං පන්සලෙන් දාන්නම්. ඒකට මං ලයිට් බිල් ගෙවන්න. ඕක ඕනේ. අර ඒක හරි දාලා දේශපාලන හිතවත් කමක් තියාගන්න. නෑ ඕනේ. ඕගොල්ලෝ පාරේ දාගෙන යන එකක් තියෙනවා නේද? දාගන්න. මට ඒ පන්සල ඉස්සරහා කියලා කනුවක් ඒකේ පොඩ්ඩක් ලයිට් බිල් අඩු කරගන්න මට උමනාවක් නෑ. මං ලයිට් එකක් දාන්නම්. ඉතින් යන්න එහෙම සිතුවිලි හැදෙන්නේ උතුම් දර්ශනයක් නිසා කියලා මං හිතනවා. තේරුණා නේද? උතුම් දර්ශනයක් නිසා තමයි ඒ ගුණය අපි තුල පහළ වෙලා තියෙන්නේ කියලා මං සතුට වෙනවා පිනුතුනේ. තේරුණා නේද? ඒ නිසා අපි හැම දිනාටම ඒ දර්ශනය වැදගත්. ඒ දකින්න තැන වැදගත්. ඉතින් පිනුතුන් ඇවිල්ලා ධර්මය අහන්න ඒ දර්ශනය උතුම් කියන තැන නිසා තමයි. එතකොට මේ දර්ශනය මෙහෙම මේ එහෙම අල්ල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි රැකගෙන ඉඳලා. විවෘතව නිදහස්ව මනස තුල බලමින් තමන්ගේ මොළය ඥානය තුල බලමින් සොයා ගන්න තියෙන දෙයක්. එදා මිනිස්සු ජීවිතේ දහම හිව්වේ තමන්ගේ ආත්මය තුළින් ආත්ම ගවේෂණය තුළින්. අද මිනිස්සු ජීවිතේ හොයන්නේ එක්ක පොත් වලින් එක්ක බාහිරින් එක්ක දේශනාවන් වලින්. ඒ නිසා මේ දේශනාවෙන් නිතරම මතක් කරන්නේ තම ආත්මය තුළින් සත්‍ය සොයන්න. තමන්ගේ මනස තුළින් සත්‍ය සොයන්න, තමන්ගේ මොළේ ඇතුළේ සත්‍ය හොයන්න. ඔබ පාත්‍ර විය යුත්තේ සත්‍යයට, එහෙම නැතුව ආනන්ද හාමුදුරන්ගේ බණවලට ධර්මයට නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයට නෙමෙයි ඔබ පාත්‍ර විය යුත්තේ සත්‍යයට. සත්‍ය සත්‍ය කුමක්ද? සත්‍ය කියන්නේ පින්නතුනේ මෙය සත්‍යයි මෙය බොරුවයි කියලා බෙදන්නේ නැති තැනටපත් වෙච්ච දවසට. සත්‍ය අවබෝධය කියන්නේ මේක බොරුව මේක සත්‍ය කියලා බෙදන්නේ නැති මට්ටමට. නොබෙදෙන මනසකටපත් වෙනවා. ඒකට කියනවා අකාලිකෝ ධම්මෝ. කාලය කියන එක මොකද්ද? මනින්න තියෙන සිද්ධාන්තයක්. ඔර්ලෝසුවේනේ කාලය කියන්නේ යම් යම් දේවල් මනින්න තියෙන. දැන් හාල් කාලකුත් තියෙනවා. ඒකෙන් කරන්නේත් මනින එක. ඔර්ලෝසුවේ තප්පර කට්ටෙන් මනින්නෙත් මැනීමක්, විනාඩි කට්ටෙන් මනින්නෙත් මැනීමක්, පැය කට්ටෙන් මනින්නෙත් මැනීමක්, දින වශයෙන් මනින්නෙත් මැනීමක්. කාලය කියන්නේ මැනීමක්. අකාලික බවට පත් වෙනවා කියලා කියන්නේ මනින්න නැති අවස්ථාවට පත් වෙනවා. ජීවිතය පිළිබඳව, ඔබ පිළිබඳව, ලෝකය පිළිබඳව මනින්නේ නැතුව ජීවත් වෙන කෙනෙක් මනින්න එපා. ඒ දර්ශනය තුළ මනින්න එපා. වේදනාව මනිනෝ, දුක මනිනෝ. මට මෙච්චර දුකක් ඇවිල්ලා තියෙනවා, මෙච්චර දුකක් මෙයා මට දීලා තියෙනවා, මෙච්චර සතුටක් මට මෙයා දීලා තියෙනවා. තේරෙනනේ? මෙයා කෙනා මට මෙච්චර සතුටක් දීලා තියෙනවා, මේ කෙනා මට මෙච්චර දුකක් දීලා තියෙනවා. මනිනවා. ඒ අනුව ගණන් හදනවා. මනින් නැති තැනට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අශෝකං ශෝක කරන්නේ, විරජං ඇලෙන්නේ, කේමං බය නැති භූමියකට, නිර්භය භූමියකට, නොසෙල්වෙන භූමියකට, ඒතම් මංගල මුත්තමං ඒක මංගල කාරණයක්, උතුම් කාරණයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝකේ සෙලවෙන්නේ නැහැ. අටලෝ දහමට සෙලවෙන්නේ නැහැ. ශක්තිමත්ව දරාගෙන එඩිතරව ඉන්නව නෙමෙයි, සියල්ල අතහැරියට පස්සේ පින්නතුනේ වලාකුළු උඩින් පියාඹින කුරුල්ලට තෙමෙන්නේ නැහැ. ඉන්ද්‍රියයන් වලට ඉහලින් බලන කෙනාට මේ ඉන්ද්‍රියන් වල ඇතිවන පීඩාව නේ. ඉන්ද්‍රියන් වලින් ඉහළට වෙලා බලන්න, ඉන්ද්‍රියන් අතික්‍රමණය කරලා බලන්න. එනිසාවෙන් බුදුහාමුදුරුවන්ගේ සිරස්පත උඩ තියෙන නිලුම් මලක්, මේ නිලුම් මානෙල් මල, මේ වගේ දේවල් ඔක්කොම එක වගේ නෙනේ. නිලුම් මානෙල් ඕලු කිව්වා මොනවා කිව්වත් එක වගේ ලක්ෂණයකින් යුක්තයි. මේක මඩි හැදිනවා. මඩේ හැදිලා හිමින් සැරේ මෙයා උඩට එනවා. මඩ දිය ඉක්මවා එනවා. ඉක්මවා ඇවිල්ලා දැන් මේක පිපිලා දිනවා. මේක පින්නතුනේ මඩ කියන පොට්ටක්වත් මේකේ නැහැ. මේ මලේ මඩ කියන කිසි දෙයක් නැහැ. ඒ තරම් පිරිසුදු මේක. මේ හපල කන්න උනත් පුළුවන්. වැලි නැහැ, මොකවත් නැහැ. මේක ඒ තරම් පවිත්‍රායි. ඇයි මේක උපමා කරගත්තේ? මේක තමයි රහතුන්ගේ අතේ එහෙම තියෙන චිත්‍රවල තියෙන මේක මෙහෙම අල්ලගෙන යනවා. මේක පෙන්වන්නේ මේක අරගෙන යනවනම් පින්තූරයක් තියෙනවනම් ඔය විහාර ගෙවල් වල චිත්‍රවල ඒකෙන් අදහස් කරන රහතන් වහන්සේලා කියන එක. නිලුම් මල අතට අරගෙන දින රහතන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ හිස මුදුනේ නිලුම් පොහට්ටුවක් පෙන්වන, සිරස්පතක් පෙන්වන ගොඩාක් පිළිමවල තියෙනවා. තේරුණා නේද? මේ දැන් ඒක ගොඩක් අය දන්නේත් නැහැ ඒකේ අර්ථය. ඒකෙන් අදහස් කරන්නේ මඩදිය ඉක්මවා පිපුණු ඥානය. ඉන්ද්‍රිය ඉක්මවා වූ ඥානය, ලෝකෝත්තර ඥානය, ලෞතුරු ඥානය. දැක්ම, ඒ දැක්මට ඥාතිකම් කියන්න. මම මේ ජීවිතේ ලැබපු වාග්යය මෙයයි. තේරෙනවද? ඔබටත් ඒ වාග්යය ලබන්න පුළුවන්. මේක මහා ලොකු දෙයක් කියලා හිතන්න එපා. මේක කෙනෙක් දැක්කයි කියලා යාට දන් දීලා පින් සිද්ධ කරගන්න එන්න එපා. තේරුණා නේද? ඈ? එහෙම පින් සිද්ධ කරගන්න එන්න එපා. දවසක් මිනිස්සෙක් ආව මෙහාට පෙරේත දෝෂයක් හටගෙන. මම එහම මොකද ආවේ? මේ දානයක් දෙන්න ඕන. මොකද? මේ අපේ ගෙදර පෙරේත දෝෂයක් තියෙනවා. සිල්වත් හාමුදුරු කෙනෙක් හොයලා දානයක් දෙන්න කිව්වා. ආපෝ මං එච්චර සිල්වත් නෑ, වෙන කෙනෙක් හොයාගෙන යන්න කිව්වා. ඇත්තේ එහෙනම් ඉතින් වැඩක් නෑ කිව්වා. එහෙනම් මං ගිහ වෙනතට ගිහලා හොයාගන්න කියලා. ඉතින් ඒ මනුස්සයාත් අර කිව්වහමත් ඒක පිළිගත්තා. මං කිව්වා මං එච්චර ඔය කියන විදිහේ සිල්වත් මගේ ළඟ නෑ, ඒ නිසා වෙන කෙනෙක් ගිහ හොයාගන්න කියලා. ඔය පෙරේත ගෙවල් වලින් කන්නත් හොඳ නෑ, මට විශේෂයෙන් බඩේ අමාරුවේ දෙනවා. තේරුණානේ? මිනිස්සු කියන්නේ ඒ තරම් අන්ධභාවයක පහත් මට්ටමක ඉන්න මනුෂ්‍යයෝ. සමහර සාත්‍ර කියන තැන් වලින් කියලා තියෙනවා, මේ පිනක් කරලා තියෙනවා, මේම ලැබිලා තියෙනවා කියලා ගිහින් කියනවලු ඒ තැන් වලිනුත්. මේ යම් යම් ඔය ධර්ම දේශනා දායකත්වයන් දැක්වාම දානමාන ආදී දුන්නාම ඒවයි ලැබිලා තියෙනවා කියලා කියපු අවස්ථාව අපිට ඇවිල්ලා කියලා තියෙනවා. මන් දන්නේ මිනිස්සු කොහොම දැක්කද දන්නවද කියලා. ඒ පිනේ ඥාතියට ඒ කෙනාට ලැබිලා තියෙනවායි කියලා. එයා පොඩ්ඩක් සුවපත් වෙලා තියෙනවා. එයාගේ ආත්මය. මම හිතන්නේ එහෙම වෙනු ඇති. උතුම් ධර්මයක් තියෙනවනේ. ඒ වුණාට ඔක කියන්න බයයි. පෙරේත දෘෂ්ටි තියෙන කට්ටිය ඔක්කොම වෙනු දාන අරගෙන ඊට පස්සේ දන් දෙන්න. ඒක මේ දන් දෙනවයි කියලා ඉවරලා ආහාරම ගෙනල්ලා දෙන්න ඕනේ නේ නේ. ආහාරම ගෙනල්ලා දෙන්න ඕනේ. ඒ නිසා ඒක ඇත්ත, ඒ කතාව ඇත්ත. කොහේ හරි ගුණධර්මයක් දිනු කරගත්ත කෙනෙක්, ගුණ සුවඳක් තියෙන කෙනෙකුට පරිඥා දුන්නාම, දානයක් දුන්නාම ඒකේ වටිනකමක් තියෙනවා. හැබැයි ඒක තමන් හොඳ චේතනාවෙන් දෙන්න ඕන, සත්භාවයෙන් දෙන්න ඕන, ගෞරවයෙන් දෙන්න ඕන. එහෙම එකක් තියෙනවා. ඒසා ඉන්ද්‍රියන් වල නොගෑවි දකින්නට පුරුදුවන්න. ඉන්ද්‍රියන් වල නොගෑවි දකින්නට පුරුදුවන්න. දැන් බලන්න ඔබ බලන්නේ කොහොමද කියලා මා දෙසහරේ. ඉන්ද්‍රියන් වල ගෑවිලාද බලන්නේ? බලන්න එපා, එහෙම බලන්න එපා. ඈ? ඈ? දැන් මම අහවල් කෙනා, මේ දකින්නේ අහවල් කෙනා, අහවල් තනතුරේ එක්කෙනා, අහවල් ශරීරයේ හිමි එක්කෙනා. එහෙමද? ඒක මමත්වයේ දැක්ම. ඒ සියල්ලම මෙහෙම ලිහිල් කරන්න, ඒක සියල්ලම ලිහිල් කරන්න. ඒව සියල්ලම ලිහිල් කරාට පස්සේ අපි එනවා කෙනෙක් පුජ්‍යලෙක් නොමැති ස්වභාවය. කෙනෙක් පුජ්‍යලෙක් නොමැති ස්වභාවය සංකල්පෙන් හදන්න බෑ. හදලා වැඩකුත් නෑ. දැන් ඔන්න අපි කියනවා මෙහි මමෙක් නැත, සත්වයෙක් නැත, පුජ්‍යලෙක් නැත, ආත්මයක් නැත, මේ ඔක්කොම තියාගෙන කියනවා. එහෙම කිව්වයි කියලා වැඩක් නෑ. ආධ්‍යාත්මික ස්වરૂපයෙන්ම හැදෙන්න සත්වේ පුජ්‍යලෙක් ආත්මයක් නැති වෙන්න ඕනේ. ගතියෙන්ම ගති විමුක්ත වෙන්න ඕනේ. ගති කියන්නේ පින්තුනේ යම්කිසි ශක්තියක්, ඇඟ ඇතුළ තියෙන ශක්තියක්, එනර්ජි එකක්, බලයක්. මමත්වය කියන්නේ ඇඟ ඇතුළ තියෙන කරන්ට් එකක් පින්තුනේ. තේරුණා නේද? මමත්වය කියන්නේ කරන්ට් එකක්. ඒ කරන්ට් එක ඔස්සේ ජාති ආගම වර්ගය කොහොම දාගත්තට පස්සේ ආවේශ වෙනවා, මරාගෙන මැරෙනවා. දැන් පහුගිය කාලේ නේ මරාගෙන බෝම්බ බැඳගෙන මරාගෙන මැරෙන්නේ ඒ කරන්ට් එක නිසා. ඉතින් මේ තත්වයට එන්න පින්නතුනේ සසර පාරමී තියෙන, සසර විඳලා ඇති වෙච්ච, සසර භුක්ති විඳලා ඇති වෙච්ච භාග්‍යවන්ත කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා ඔය ඇත්තෝ අතිශයින්ම වාසනාවන්තයි. දැන් බලන්න බස් හෝල්ට් වල මේ වෙනකොට කොච්චර සෙනග ඉන්නවද? සුපර් මාකට් වල කොච්චර සෙනග ඉන්නවද? ඈ ෆෝන් කඩේක කොච්චර සෙනග ඉන්නවද? හෝටලේක කොච්චර සෙනග ඉන්නවද? සත්‍ය අවබෝධය පිණිස ඕ සුළු පිටස. ඉතින් මම ඒ ගැන කනස්සල්ලටපත් වෙන්නේ නැහැ පින්නතුනේ. මොකද හේතුව මම ධර්මයේ අහගෙන හොයාගෙන යන තැන්වලත් පින්නතුනේ සත්‍ය සොයන තැන්වල, සත්‍ය ප්‍රකාශ කරන තැන්වල, සත්‍ය අවබෝධයේ පිණිස, නිර්වාණ අවබෝධයේ පිණිස තැන්වල හිටියේ සුළු පිටසයි. සීල ව්‍යාපාරයක්, වන්දනාමානයක්, සුවඳ පූජාවක්, මල් පූජාවක් වගේ සරල සිද්ධාන්තයක් කරනවා කිව්වොත් සෑහෙන්න එකතු වෙනවා. මොකද ඒවයි හිතන්න දෙයක් නැහැ. තේරුණා නේද? ඒවයි වැඩි හිතන්න දෙයක් නැහැ. ඒ පූජාවල් නරකයි කියනවා නෙමෙයි. පිච්චමල් පූජාව හරි වෙන්න පුළුවන්. ලොකු දෙයක් කරන්නේ නැහැ. පිච්චමල් පාත්‍ර ටික පොළොමට අරගෙන ගිහිල්ලා පූජේමි බුද්ධං කුසුමේන නේන කියලා පූජ කරන එක විතරයි කරන්නේ. හැබැයි එනවා ලක්ෂ 10කට වැඩි සෙනග එනවා. ඒක වෙන්න ඕන. මොකද ඒකෙන් යම් ශ්‍රද්ධාවක්, යම් ගුණයක්, යම් අසිරියක් ඒකේ තියෙනවා. නමුත් සරල ක්‍රියාදාමයට මිනිස්සු කැමති. ඒකට හේතුව ලංකාවේ වැඩියෙන් අලෙවි වෙන්නේ 3 wheeler bicycle. ඒ කියන්නේ මිනිස්සු දුප්පත්. හැබැයි ඒකට පිටරට ගණන් වල බලනකොට BMW එක සල්ලි ගෙවනවා 3 wheeler එකට ලංකාවේ. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. නමුත් වැඩියෙන් අලෙවි වෙන්නේ චූටි දේවල්. ඒකට හේතුව අර මහා පරිමාණයේ වාහන අලෙවි වෙන්නේ 2යි 3යි. ඒ නිසා බුදුහාමුදුරගේ ධර්මයේ ලෝකේ තියෙන ඉහෙළම කන්දර නගිනවා වගේ වැඩක් මේක ටිකක් නුවණ තියෙන අයට, ශ්‍රද්ධාව තියෙන අයට, සසර කිසිම තැනක සැපයක් නැහැ, ධර්මයේ විතරයි සැපයක් තියෙන්නේ කියලා තේරිච්ච අයට, හොඳ හෝටල් වලින් කාපු, හොඳ වාහනවල ගියපු, ගුවන් යානාවල ගියපු, යම් යම් සියලු අවබෝධයන් ඇති වෙච්ච උදවියට තමයි ඒක ජීවිතේ ඒවයි මාන්න උද්දච්චකම් ඇති කරගත්තේ නැති උදවියට තමයි ඈ මේ දහම තියෙන්නේ. තේරෙන්නේ මේ දහම තියෙන්නේ ලෝකේ කාල බීලා ඇති කියලා හිතච්ච අයට. ඒ කියන්නේ යා කාමින් බොමින් ජීවත් වෙනවා. ඒ වුණාට කෑම නෙමෙයි ජීවිතේ. තනතුරක ජීවත් වෙනවා. තනතුර කියන්නේ සම්මුතියක්. ඔය ජනාධිපති කෙනෙකුට වුණත් ජනාධිපතිකමේ ඉද්දි සර් බූර් කියන එක්කෙනෙක්වත් ඕකෙන් පහ වෙලා ගියාට පස්සේ බල්ලෙක් බල්ලෙක්වත් පූසෙක්වත් නැට්ටවන්නේ නැහැ. තේරුණා නේද? මැඩම් කියන්නේ නැහැ. ඔය නිකන් එනවා නිකන් යනවා. අර චන්ද්‍රිකා නෝනගේ ෆොටෝ දාලා තියෙනවා එයාපෝට් එකේ සමහරලාට යනවා. නැස්සෙක්වත් බලන්නේ නැහැ. අනේ ආයතුවේ බඩු කියලා නැගලා යනවා. ඉතින් කොහොම චරිතද නේද? ඉතින් ඒ නිසා අපි ඒවයි එල්ලිලා හිටියොත් කිසි තේරුමක් නෑ. කිසි තේරුමක් නෑ. ඒ නිසා මනසට රැවටෙන්න දෙන්න එපා ලෝකේ තියෙන දේවල් වලට, සරල දේවල් වලට. ඉන්ද්‍රියන් වලින්ම හදාගන්න නෙමෙයි මම මේ කියන්නේ. ඔබ ඔය ක්‍රමේ නැතුව මේ ආනන්ද හාමුදුරුවෝ කියන සංකල්පය, මේ ආනන්ද හාමුදුරුවෝ කියන දෘෂ්ටියට අනුගත වෙන්න කියන එක නෙමෙයි, දෘෂ්ටි වේදනාවක් කියන එක කියන්නේ. මේ ලෝකේ කරන්නේ ওই ආගම්වල හිම කරන්නේ ඔය පිළිමේ වීසි කරන්න මේ පිළිමේ ගන්න. ඔය මතේ අයින් කරන්න මේ මතේ ගන්න. ඔය දෘෂ්ටි අයින් කරන්න මේ දෘෂ්ටිය ගන්න. ඔය ඇදහිම අයින් කරන්න මේ ක්‍රමයට අදහන්න. එහෙම නේද? ඒක මෙහි කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරේ නේ. සියලු සංකල්ප අතහරින්න, සියලු දෘෂ්ටි අතහරින්න. ඒ කියන්නේ මේක දෘෂ්ටියක් හැටියට ගන්න එපා. මේක සංකල්පයක් ගන්න එපා. ඔබ හොඳට තේරෙනවද? තේරෙනවා නම් අනුගත වෙන්න. තේරුණා නේද? තේරෙනවා නම් අනුගත වෙන්න. කිසිම දෘෂ්ටියක් ගන්න එපා. ඒ කියන්නේ ඔක්කොම දෘෂ්ටි විවේචනය කරනවා. විවේචනය කරන්නේ තව දෘෂ්ටියකින්නේ. දෘෂ්ටියක් නැති කෙනාට විවේචනයක් නැහැ. දෘෂ්ටියක් නැති කෙනාට නිග්‍රහයක් නැහැ. තේරුණාද? දෘෂ්ටියක් නැති කෙනාට නිග්‍රහයක් කරන්න බෑ. කරන්නේ නැහැ. නින්දාවක් කරන්නේ නැහැ. අනිත් ආගම් වලට නින්දා කරන්නේ නැහැ. ඒවා තුල අනුකම්පා කරන්න යුතු, කියා දිය යුතු දෙයක් හැටියට දකින්නවා මිසක් ඒවා ගැරහීමට ලක් කරන්න, නින්දාවට ලක් කරන්න යන්නේ නැහැ. මේක නිරාගමිකයෙක් මොකක්වත් ආගම පිළිගන්නේ නැති කෙනෙක් නිර්මාණය කරනවා නෙමෙයි. සියලු ආගම් සමග සුහදව ජීවත් වෙන්න පුළුවන්. සියලු දෙනා මිනිස්සුයි කියලා තේරුම් ගන්න පුළුවන්. මිනිස්යාගේ ඇතුලේ මොලේ පොඩි මානසික ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ කියලා දකින්න පුළුවන්. විද්‍යාවක් පහළ වෙන්නේ. තේරෙනනේ මිනිස්සු ඔක්කොම එකයි. ආගමිකව බෙදන්නේ තමන්ගේ මොලේ ප්‍රශ්න අනුව. සංකල්පය අනුව. ඈ දැන් මෙහෙම එක්කෙනෙක් තියෙනවා බුද්දිස්තාව එක්කෙනෙක් ඉන්නවා කතෝලික තව එක්කෙනෙක් ඉන්නවා මුස්ලිම් තව එක්කෙනෙක් ඉන්නවා Hindu. දෙන්නටම රස්නේ තේරෙන්නේ එක විදියට, බඩිකින්නේ තේරෙන්නේ එක විදියට, දුක තේරෙන්නේ එක විදියට, සතුට තේරෙන්නේ එක විදියට, වයසට යන්නේ එක විදියට, මැරෙන්නේ එක විදියට, පොළොවට පස් වෙන්නේ එක විදියට. එවුනොත් මිනිස්සු හිතන්නේ වෙනස් විදියට. මොලේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ, මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙන්නේ. තේරෙනා නේද? සංකාර උපාදාන කරන්න එපා, මේ වචනේවත් උපාදාන කරන්න එපා. මේ වචනේවත් උපාදාන කරන්න එපා. මේක උපාදාන කරන්න එපා කිව්වහම තමන්ගේ දේවල් ටික උපාදාන කරගන්න ආයි ලෑස්ති වෙන්නත් එපා. තමන්ගේ දේවල් උපාදාන කරන්නත් එපා. මේව උපාදාන කරන්නත් එපා. මේ තත්ත්වේ නුවණින් වටහා ගන්න, වටහාලා දෙන්න, තමන්ගේ හිතට විශේෂයෙන් මේ දේවල් වටහාලා දෙන්න, ගැඹුරු ආධ්‍යාත්මයට මේ වටහාලා දෙන්න. සමහර දේවල් ඔබේ මොලේ දන්න, ඔබේ හිත ඒක දන්නේ නැහැ. තේරුණා නේද? ඔබේ හිතටත් මේ දේවල් කියලා දෙන්න ඕන, වටහාලා දෙන්න ඕන. ඒ නිසා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. ඔබේ මොලේ දන්න දේවල් තියෙනවා, ඒක හිත දන්නේ නැහැ. දැන් බලන්න, මොලේ දන්නවා තරහ ගන්න හොඳ නැහැ කියලා හිත තරහ ගන්නවා. මොලේ දන්නවා වැඩි ඇලෙන්න හොඳ නැහැ, ආස කරන්න හොඳ නැහැ කියලා හිත ඇලෙනවා. ඒ නිසා හිතටත් මේවා කියලා දෙන්න ඕන. යාම තේරුම් ගන්න ඕන. යාම තේරුම් ගන්න ඕන. තේරෙනා නේද? ඒක තේරෙන දවසක් එනවා. එක්තරා භික්ෂුවක් නෙළුම් මලක් ලස්සනට පිපිලා එහාට ඇක්ක, හරි ආසයි නෙළුම් විල. හැමදාම ගිහිල්ලා නෙළුම් විල ළඟට ගිහිල්ලා වාඩි වෙලා නෙළුම් මල් දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ට මේ චෝදනාවක් කරා අහවල් භික්ෂුව මේ මන පිනවනෝ ගිහිල්ලා මල් දිහා බලාගෙන ඉන්නවා, හැමදාම නෙළුම් මල් වල අසිරිය විඳිනවා මෙහෙමයි කියලා. අද කාලේ වගේ නම් කියයි යන්නේ ආයි නෙළුම් විල පැත්තේ. මිනිස්සු දැක්කොත් මොනව හිතයිද? භාවනා කරනවා මෙහෙට වෙලා කියලා. නෑ, බුදුහාමුදුරු කියන්නේ මහා ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයා. නෑ නෑ, එයාට දිගටම යන්න දෙන්න. එයා දිගටම නෙළුම් විල දිහා බලන් හිටියා. ඒ මල් පිපෙන හැටි දැක්කා, පරවෙන හැටි දැක්කා, ඒව දියට දිය වෙලා යන හැටි දැක්කා ජීවිතේ. ඒ තුලින්ම දහමත් එක්ක ගලපල ජීවිතය අවබෝධ කළා. තේරණානේ? තව භික්ෂුවක් ඇවිල්ලා සිවුරෙන් අයින් වෙලා යන්න කියලා හිතලා හැමදාම ගස් බෙනේක හංගපු තමන්ගේ ඇඳුම බලන්න යනවා. පස්සේ තෙන්ට ඇවිදලා පාරත් හැදෙනවා. ඇඳුම බලනෝ, අතට ගන්නෝ, ආයි මේකේ අර පරණ දුකට මමපත් වෙන්නද මම යන්නේ කියලා කල්පනා වෙනවා. ආයි බෙනියස්සේ හංගනෝ, ආයි එනෝ. ඔය විදියට හැමදාම ගිහිල්ලා එතෙන්ට වෙනවම ගහක් ළඟට යන පාරක් හැදිලා හැමදාම යනවා එනවා. යාම ගිහිල්ලා යාම තේරුම් ගන්නව ජීවිතේ. තේරුණා නේද? ඒ නිසා මේ දහමත් එක්ක ඔබට ගලපගෙන ජීවිතේ දිහා බලන්න පුරුදු වුණාම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. තේරුණා නේද? ජීවිතේ පිළිබඳව යම් දේවල් අපි වයසට ගිහිල්ලා ලෙඩ ඇඳේදී තේරුම් ගන්න එක දැම්ම තේරුම් ගන්න එක තමයි වැදගත්. තේරුණා නේද? මම මැරිලා වලේදී තේරුම් ගන්න ඕන එක අවුරුදු 21 දී තේරුම් ගත්තා. මගේ වයසේ තේරෙනවා. يعني කෙනෙක් මැරිලා හතර රියනක් ඇතුලේ වල ඇතුලේදී තේරුම් ගන්න ඕන දේ මොකද? තේරුම් ගන්න ඕන වල ඇතුලේදී කියන්න බලන්න. ඔව්, තමන් පස් වෙනවා කියලා තේරුම් ගන්න මේ ඉතින්දී වෙන කරන්නේ නැහැ. ඈ, දැන් තියෙන චිමිනිය ඕක ඇතුලට දැම්මම අළු වෙනවා කියලා තේරුම් ගන්න ඕන. ඈ, ඒක 21 දී තේරුම් ගත්තා. ශ්‍රේෂ්ඨද නැද්ද? ශ්‍රේෂ්ඨ. සංසාරේ පාරමිතාවක් නිසා ප්‍රශ්නවලට ධර්මයෙන් විසඳුම් තියනවායි කියලා පොඩි කාලෙම මහාන වෙච්ච නිසා ඉගෙන ගත්තා. චන්ද විමල නායක හඳුරගේ පොත් බලලා ටිකක් ඒව බලද්දී ප්‍රශ්නවලට විසඳුම තැබෑරුමේ නෙමේ තියෙන්නේ, මුදල්වල නෙමේ තියෙන්නේ, ඈ බාහිර දේවල් නෝන ළඟ නෙමේ තියෙන්නේ, මහත්ය ළඟ නෙමේ තියෙන්නේ, යාළුවෝ ළඟ නෙමේ තියෙන්නේ. ප්‍රශ්නවලට විසඳුම සිතේ ධර්මයේ තුල. අන්න ඒක නිසා පින්නුතුනේ අපිට ප්‍රශ්න ඇති වෙනකොට අපි ධහමට නැඹුරු වෙනවා. තේරෙනා නේද? තේරෙනා නේද? අපි දෙයියන්ට කියලා ප්‍රශ්න විසඳ ගන්න ගියොත් එහෙම වැඩ සාර්ථක වුනේ නැති වුනහම දේව රූපත් පොළේ ගහන මට්ටමට එනවා. ඒ ආගමත් අතහැරලා දානවා. ඒ නිසා බුදුහාමුදුරු ළමයි එක කරවගන්න එපා. දැන් එක මහත්මයක් ඉන්නවා පාන තියලා ගිහිල්ලා මේ වැඳලා බස් එක පරක් වුණා කියලා ඊට පස්සේ පාන තියන්නේ නැහැ. දැන් බස් එක ඩ්‍රයිවිං කරන්නේ බුදුහාමුදුරුවෝ. එයා හිතනවා එයා බුදුන් වැඳලා ගියාම ගාත කියලා ගියාම බස් එක හරියට වෙලාවට හම්බෙන්න ඕන, ප්‍රශ්නයක් නැතුව වැඩට යන්න ලැබෙන්න ඕන. ඒවට කියන්නේ අන්ධ භක්තිය නන්ද ඇදහිලි නේද? ඒ වෙන්නේ නැහැ. දෙයියෝ පිළිසරණ වෙනවා කියලා රටවල් වල කෑ ගහනවා, දෙයියන් වහන්සේ වෙනුවෙන් කියලා යුද්ධ කරනවා. දැන් වැලේ වැල් නැති වෙන උන් හිටි තැන් නැති වෙනවනේ ජීවිතේ කට්ටියට. ඕ මානසික ප්‍රශ්න විසඳ ගන්න ඕන මිනිස්සුනේ නේ. මානසික ප්‍රශ්න, මනෝමය, මනසින් මවාගත්ත ලෝකයක් තියෙන්නේ. ඒකයි මේ ලෝකේ වෙනස් වෙනස් ආගම් වර්ග වෙනස් වෙලා තියෙන්නේ. ඒ බුදුහාමුදුරුව කියලා කියන්නේ ඕවට නිග්‍රහ කරන්න කියලා නෙමෙයි, හිමීන් සැරේ මානසික ප්‍රශ්න තේරුම් ගන්න, වැරදි විදිහට තේරුම් ගන්න එපා. සමහරලාට ඒ ආගමික ශාස්ත්‍රවරයා දෙවියන් කියලා අදහස් කරේ මහා විමුක්තියක් වෙන්න පුළුවන්. ඒක වැරදි විදිහට තේරුම් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ ගොඩාක් දෙනෙක් අදහන්නේ වැරදි විදිහටද නැද්ද? වැරදි විදිහට. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යන 1000කින් කී දෙනෙක් මට නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවද කියලා මට කියන්න. ඔක්කොම යම්කිසි ලෞකික ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා හිතන්නේ. මොකුත් නැහැ. ඈ වද වේදනා විඳමින් කුරුසයේ ඉන්න දෙවියන්ගෙන් හරි ඉල්ලන්නේ මගේ බඩේ එකක් හොඳ කරලා දෙන්න කියලා. මට කාර් එකක් දෙන්න කියලා. ඔළුවක් තියෙන මිනිහෙකුට කියන්න පුළුවන් ද අර කුරුසේ ඉන්න දෙවියෝ ඉස්සරහා මට කාර් එකක් දෙන්න කියලා? එයා විඳින වද වේදනාව සහ පීඩාව දැකලා මිනිස්සේ නෙවෙයි, මිනිස්සේ අනිවාර්යෙන්ම මිනිස්සෙක් ඇසේ කියනවා නම් සංවේගයටපත් වෙන්න ඕන, ජීවිතය ගැන තේරුම් කරගන්න ඕන, උපේක්ෂා සහගත වෙන්න ඕන, මෛත්‍රී සහගත වෙන්න ඕන, ඉවසීම පුරුදු වෙන්න ඕන, වේදනාවට හුරු වෙන්න ඕන, සත්‍ය අවබෝධ කරගන්න ඕන. තේරණේ ඒවයි පවා මහා ශ්‍රේෂ්ඨ දර්ශන තියෙනව බැලුවා. මන් දන්නේ මට පේන විදිය වෙන්නේ නැති ස්වර්ගයේ හැටි ඔබ දන්නවද? අබැටයක් තරම් පොළොවේ මහා විශාල ගසක් හැදෙනවා. ඒ ගසේ විශාල අතුරු කිලි දානවා. ඒ අතුවල කුරුල්ල කූඩු හදනවා. කුරුල්ලෝ ඒ කූඩුවල බිත්තර දානවා. හිතන්නකො මොකද්ද මේ කියූ කතාව කියලා. විශ්වාසයන් වල සිටියු මිනිසයා විශ්වාසයේ අතික්‍රමණය කරන මහා දර්ශනයක් එකේ තියෙනවා. මොකද්ද? පොළව අබෑටයක් තරම් පොළවේ. දැන් අබෑටයට වඩා ගස් ලොකුයි, අතු ලොකුයි. අබෑටයට වලට වඩා කුරුළු කූඩු ලොකුයි. අබෑටයට වඩා කුරුළු බිත්තර ලොකුයි. අබෑටයට වඩා කුරුල්ල ලොකුයි. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා මිනිස්සු හිතන්නේ. ඒ නිකන් වාක්‍ය රටාවක් විතරයි බලන්නේ. ඕවා නුවණින් විමසා බැලුවොත් ඕවා තුලත් සත්‍ය තියෙනවා. තේරෙනා නේද? දැන් ওই මුස්ලිම් දහමෙත් තියෙනවා මේ භාවනාවක් තියෙනවා, අභ්‍යවකාශයේ දිහා බලාගෙන ශූන්‍යත්වය ප්‍රගුණ කරන. යම් තැනක මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ අවදි කරන්න යම් ප්‍රකාශයකින් අවදි වෙච්ච දෙයක් ඒක. පස්සේ ඒක පුජ්ජල මමත්වයේ හරහා ඒක දිහා බලන් ඉන්නවා. ශූන්‍යත්වයක් දිහා බලන් ඉන්නවා. එතකොට පුජ්‍යලත්වේ දුරු වෙන්නේ නැහැ, මමත්වේ දුරු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තවත් පුජ්‍යල නිර්මාණයකට මේක යනවා. දැන් පින්නතුන්ටත් මේ මමත්වේ දුරු කරගන්න දෙන ධර්මය මේක ආගමක් හැටියට, සම්ප්‍රදායක් හැටියට, දෘෂ්ටියක් හැටියට පත් කරගත්තොත් මේකත් තවත් ආගමක්, තවත් දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මය තමන්ට පිහිට වෙන විදියට, පිලිසරණ විදියට වෙන විදියට, ශාන්තියක් ඇති වෙන විදියට එකතු කරගන්න මිනිසා බුද්ධිමත් විය යුතුයි, ඥානවන්ත විය යුතුයි, ධාර්මික විය යුතුයි. එහෙනම් සද්ධර්මයේ සැනසීම හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අද දවසේ පිං ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලැබුවේ චන්ද්‍ර ආර්යරත්න පින්වත් මෙතිණිය එතුමිය සහ එතුමියගේ පවුලේ සහෝදර සහෝදරියන් විසින් කියලා සඳහන් කරනවා. අරුණු බවට පත්වන්නේ මීට වසරකට පෙර ආතුව අපාතරින් සමුගත් අශෝක ඉද්දවල තම ආදරණීය සහෝදරයාටත් සසර ගමන සුගතිගාමි වේවා, සැපවත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධීන් නිවණින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම විජේතුංග ඉද්දවල පියාණන්ගේ හා එම් බී එම් හේනේගම මෑණියන්ගේ භවගමන සුවපත් වේවා, සාංසාරික වශයෙන් නිවණින් සැනසීමට පින්පඳුරක් වේවා කියන අදහසින් පුණ්‍යානුමෝදනා කරනවා. එසේම වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අප පවුලේ සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත්, සද්ධර්ම අවබෝධයත්, නිවේ සැනසීමට මේ ධර්ම දේශනා උපනිශ්‍රී උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ අපහට කරුණාවෙන් ගෙන යන උතුම් සමාජ සත්කාරය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිරතුරුවම ලැබිලා උන්වහන්සේගේ ධර්ම කටයුතු සාර්ථක කරගෙන ගැනීමට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා මා වෙත සෙත්පතා තිබෙනවා. ඒ මෙන්ම මෙම පින්කමට සහභාගී වෙන සෑම සියලු දෙනාටමත් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම එම පවුලේ සෑම දෙනාටම සහෝදර සහෝදරියන් දුව දරුවෝ හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයේ පිණිස, සද්ධර්ම අවබෝධයේ පිණිසත් මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. රට වාසී ලෝක වාසී හැම දෙනාටමත් සද්ධර්මයේ සැනසීමක්ම වේවා කියන උතුම් මෙත් සිතවිලි ඇතුව අද දවසේ දායකත්වයන් දක්වමින් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍ර ආර්ය රත්න මෙතිණිය. එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. සද්ධර්ම අවබෝධය වඩ වඩාත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අපි පුණ්‍යානුමෝදනා කරනවා. එතුමියගේ සිත් තුළ පවතින සියලුම සත් සිතවිලි ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සාදු 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 සාදු.